අද දින ධර්ම දේශනා හා ඒ ගිලම්පස දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍රාවති ගුණතිලක පින්වත් මහත්මිය විසින්. එතුමියගේ අරමුණ බවට පත්වන්නේ මෙම මස 25 වන දින යෙදී තිබෙන උපන්දිනය. එතුමියගේ උපන්දිනය නිමිති කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම, තුණුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම, ඒ චන්ද්‍රාවති ගුණතිලක පින්වත් මහත්මියට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන ධර්මය තව තවත් අවදි කරගන්නට පුළුවන් වන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ලැබෙන, ඒ වගේම යහපත් උතුම් කාරණා බලාපොරොත්තු සඵල සිද්ධ වෙන, ඉෂ්ට සිද්ධ වෙන සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ඒ වගේම දැනට රෝගාතුරව සිටින මෑණියන් වන චාලටල්විස් ඒ මාතාවටත්, ඒ වගේම උෂාන් නිතේරා යන ඒ දරුවන්ටත් තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සැපවර්ධනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 5කට පෙර ආපාතරින් සමුගත් පියාණන් වන එච්.එම්. ගුණතිලක පියාණන්ගේ හා ඒ සියලුම ඥාතීන්ට, මිත්‍රාදීන්ට භවගමන සුගතිගාමී වන්නට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ ඇතුළු සහභාගී වෙන හැම දෙනාටමත්, ලෝකවාසී හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු යහපත් උතුම් ප්‍රාර්ථනා මුල් දැඩි කරගෙන අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ චන්ද්‍රාවති ගුණතිලක මහත්මිය. එතුමිගේ සියලුම උතුම් බලාපොරොත්තුම් මුදුන්පත් වේවා, සඵල වේවා කියන ප්‍රාර්ථනාව කරගෙන එතුමියටත් තව තවත් ධර්මයේ දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සාදු. හොඳයි. සාදු සාදු සාදු. 2020 වසරේ 6 මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා සාගරය වගේ ගැඹුරු ධර්මයක්. ඒක බිඳින් බිඳ අවබෝධ කර ගැනීම ප්‍රඥාවන්ත පුජ්‍යලයන්ගේ යුතුකමක්, වගකීමක්. ඒ වගේම දුර්ලභව ලැබූ මනුෂ්‍යාත්ම භාවයෙන් ලැබිය හැකි ප්‍රයෝජනයක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් එහෙම අය හරීම දුර්ලභයි, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටන අය. ඉතින් අපට දුර්ලභ වූ ශ්‍රද්ධාව පිහිටලා තියෙනවා කියලා මේ බණහන පින්නතුන් සතුටු වන්න ඕන. ඒ වගේම පින්නතුන්ලාගේ සිත්වල ඇති ස්වභාවය පින්නතුන් ප්‍රඥාවෙන් දකිනවා. මේ ලෝභ සිතුවිලි, මේ ද්වේෂ සිතුවිලි, මේ ඉරිසියාසිය අසහගත සිතුවිලි ආදී වශයෙන් අනේකාකාර ප්‍රභේද හටගන්නා වූ සිතවිලි ධාමයන් හඳුනා ගන්නවා. හඳුනාගෙනමින් ඒවාෙහි නොඇලීමට කල්පනා කරනවා. එතන ප්‍රඥාවන්ත බවක් පෙන්වන්නේ පිනතුනේ. තමන්ගේ සිත හඳුනා ගන්නා වූ ස්වභාවයෙන් යුක්ත බැවින් ප්‍රඥාවන්ත භාවයක් තියෙනවා. එහෙමනම් අපිට යම් ප්‍රමාණයක ප්‍රඥාව තියෙනවා. ඒ වගේම අපි ප්‍රඥාව දියුණු කරමින් ඉන්න පිරිසක් මේ ලෝකයේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුර්ලභ පිරිසේ ගණයට වැටෙන පිරිසක් නොවේද මමත් කියලා සතුටු වෙන්න ඕන. ඒ වගේම පින්නතුනි, මේ ලෝකයේ හැමෝටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටන්නේ නැහැ. ඉතාම සුළු පිරිසකට තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය තියෙන්නේ. මට නම් මුළු ලෝකයේම බන්දේසියක තියලා දුන්නත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කවදාවත් නැති කරන්න බෑ කියන මට්ටමේ අවිච්ච ප්‍රසාදයක් බුදුන් නොබුදුන් කියන්නේ නැහැ දහම් නොදහම් කියන්නේ නැහැ කියන ඒ වගේ බොහෝම පැහැදිලි ශ්‍රද්ධාවක් පිහිටන්න ඉතාම දුර්ලභ පිහිට පිරිසකටයි එවනම් අපේ පින්නතුන් මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා විච්ඡ ප්‍රසාදයෙන් යුක්තයි ඒ නිසා අතිශයින්ම දුර්ලභයි පින්නතුනි එබැවින්ම පින්නතුනි සතර අපාගාමීත්වයෙන් නිදහස් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් තියෙන කෙනෙක්වත් අපාගාමී වෙන්නේ නැහැ කියලා බුදුබණ පදයේ සඳහන් වෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රබෑ සද්ධාව ගෞරවය පිහිටාගත් කෙනා පින්නතුනි මේ සතර අපායන්ගෙන් නිදහස් වෙනවා. ඒ වගේම පින්නතුන්ට දුර්ලභ වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබිලා තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. ඒ වගේම මැනවින් දේශනා කරන ඒ භානක පරම්පරාවේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා තියෙනවා සද්ධර්මයේ ඉතිරි පැතිරි තියෙනවා ශ්‍රවණය කිරීම සඳහා ප්‍රඥාව නුවණ දියුණු කර ගැනීම සඳහා සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගැනීම සඳහා ඒ පිළිබඳවත් පින්නතුන්ට සතුටු වෙන්න පුළුවන් මේ ලෝකේ ගොඩාක් දෙනෙකුට මගහැරලා තියෙන දෙයක් මට තියෙනවා නෙවෙද මං අනුගමනය කරනවා නෙවෙද කියලා ඒ දුර්ලභ කාරණේ ගැන හිතලා තමන් සතුටට පත්වන්නට ඕන. බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ එවිට බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්ත සතුටක් ධර්මයේ අරමුණු කරගත්ත සතුටක් අපිට ඇති කර ගන්නට උදාහරණයක් ප්‍රකාශ කරන්නට තරම් වටිනා කියන සම්පත් රාශියක් අපි ලබලා ඉන්නවා නේද කියලා කල්පනා කරන්න ඕනේ. එවිට තමන්ගේ ශක්තිය තවත් දෙගුණ තෙගුණ වෙනවා පින්නතුනි. අපි මෙච්චර බලවත් ධර්මයක් නේද අපි අනුගමනය කරන්නේ කියලා කල්පනා කරනකොට පින්නතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන හඳුනා ගැනීම තේරුම් ගැනීම පින්නතුනි පහසුයි ලෙහෙසියි. මොකද හේතුව එක අතකින් ලෞතර බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ භඹයක් පමණ ශරීරය තුළ දෙයිමයි. පාදාන්තයේ සිට කේසාන්තයේ දක්වා මේ භඹයක් පමණ ශරීරය තුළ පිහිටන භෞතික ශාරීරික කොටස් පිළිබඳවත් ආධ්‍යාත්මික මානසික කොටස් පිළිබඳවත් අන්න එබැවින් අපිට ඉතාම ලෙහෙසි ඈතින් පොතක් බලන්න අවශ්‍ය කරන්නේ නැහැ. මෙතනම ඇති වෙන පටිච්ච සමුප්පාදය මෙතනම දුරු වෙන පටිච්ච සමුප්පාදය අපිට දකින්නට පුළුවන්. මෙතනම කොහොමද මේ දේවල් හටගන්නේ ඒ වගේ මේ දේවල්ෙහි පැවැත්ම හටගන්නේ ඒ වගේම මේ දේවල්ෙහි විනාශය කොයි විදිහටද හටගන්නේ කියලා කල්පනා කරන්න ඕන පින්නතුනි. අපි කවුරුත් වෙන්ව වාසය කළත් මරණයේදී එක හා සමානයි. මරණයේදී එක හා සමානයි. කිසිම මිනිස්සෙක් වෙනස් වෙන්නේ නැහැ. ඔය ජීව ශක්තිය අවදි වෙලා තියෙනකන් විතරයි එක එක තනතුරු වලින්, තානාන්තර වලින්, කුල මල වලින්, දුප්පත් පෝසත්කම් වලින් මිනිස්සයෝ විවිධ වෙන්නේ, විෂම වෙන්නේ. මරණය කියන අවස්ථාවටපත් වුණාට පස්සේ ඕනම මිනිස්සෙ පෙට්ටියට ගියාට පස්සේ සියලුම මිනිස්සයෝ මරණයේදී සමානයි. අන්නේ මරණයේදී සමාන බව තේරුම් අරගෙන ඒ මරණයේදී තමන් ලබන සමානාත්මතාවය ජීවත් වෙලා ඉදි ලබන්න පුළුවන් නම් අන්න ඒකට කියන්න පුළුවන් නිර්වාණ මාර්ගයට පය තිබ්බා කියලා. මේ දෘෂ්ටි සංකල්පයන් නිසා ඇතිවෙච්ච ප්‍රභේදනයන් තුල හටගත් වේදනාකාරී ස්වභාවය සංසිඳිලා විශිෂ්ට දර්ශනයකින් මේ ලෝකේ දකින්නට පුරුදු වෙනවා. එනිසා පින්නතුනි අපි මේ ජීවත් වෙන කාලයේදී දරාගෙන සිටින දෘෂ්ටි සංකල්පවලින් ඒ විඳින වේදනා පීඩා දුරු කර ගැනීම සඳහා ධර්මයේ මෙනෙහි කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ මානසිකරෝතු කියන වචනේ පාවිච්චි කරනවා හැම මොහොතකම. මහණෙනි ධර්මයේ මෙනෙහි කරව කියලා මුනිම්ම දේශනා කරන්නේ. හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් මේ ධර්මයේ මෙනෙහි කරන්න කියලා දේශනා කරමින් තමයි අනුශාසනා කරන්නේ. එවිට තමයි බුදුරජාණන් වහන්සේගේ මහා ගම්බීර වචනවල තියෙන අරුත් අප තුළ පැන නගින්නේ. එහෙම නැතුව අපි විමර්ශන බුද්ධිය අත්හැර දාලා හුදෙක් ශ්‍රද්ධාවෙන් පමණක් ප්‍රඥාවෙන් තොරව බණහල මදි. ශ්‍රද්ධාවෙත් තියෙනවනේ පින්නතුනේ, මෝඩ ශ්‍රද්ධාවකුත් තියෙනවා. මේ මෝඩ ශ්‍රද්ධාව කියලා කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. එතකොට අපිට ප්‍රඥාවන්ත බොහෝ ඥානවන්ත ශ්‍රද්ධාවක් තියෙනවා. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. එතකොට මේ ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයේ පිළිබඳව බලන්ට ඕන. දැන් ওই අනිත් ආගම්වල නම් තියෙන්නේ ওই ආකාරවතී ශ්‍රද්ධාවෙන් බලන්නත් තහනම්. අමූලිකා ශ්‍රද්ධාවෙන් තමයි පිළිගන්න ඕනේ, එකහෙලා පිළිගන්න ඕනේ ඒක කියලා තියෙන්නේ. බුදුහාමුදුරේ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකහෙලා පිළිගන්න එපා, ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනතුරු ඒක ඔබ තුළ විදර්ශනාවකට ලක් කරගන්න, පරේක්ෂණයකට ලක් කරගන්න, බොරුවක් ඇත්තයි කියලා පිළිගන්න අවශ්‍ය කරන්නේ නෑ කියන එකයි බුදුහාමුදුරුවන්ගේ දේශනාව බවට පත්වන්න පිළිතුරේ. අන්න ඒ නිසා දැන් සම්මර්ෂණයෙන් යුක්තව හොඳට තමන් දිහාමයි බලන්න පිළිතුරේ. ධර්මයේ තියෙන්නේ තමන් ළඟ, ධර්මයේ තියෙන්නේ දේශකයා ළඟ නෙමෙයි, ධර්මයේ තියෙන්නේ බුදුහාමුදුරු ළඟත් නෙමෙයි, ධර්මයේ තියෙන්නේ පොත්වලත් නෙමෙයි, ධර්මයේ තියෙන්නේ තමන් ළඟයි. ඒ තමන් ළඟ තියෙන ධර්මය සම්මා කියන ගුණයට පත් කරව ගන්නටයි අනුශාසනය තමයි තියෙන පින්නතේ පොත්වල තියෙන්නේ. ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ අන්නේ හිත නිවැරදි කර ගන්නටයි. එතකොට නිවැරදි කර ගන්න උවමනා කරන භාණ්ඩය තියෙන්නේ තමා ළඟයි. එහෙනම් තමා ළඟ තියෙන භාණ්ඩයේ මොනවද අඩුපාඩුකම් කියලා හොඳටම බලන්න, කොයි විදියටද වෙනස් කරගන්න ඕන කියලා බලන්න. උත්‍රා බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලියෙන් කෙටියෙන් දේශනා කරපු නිර්වාණගාමී ප්‍රතිපදාවන් මනාකොට දීපණය වෙන කාරණා තියෙනවා පින්නතුනි බොහොමයි. එක කාරණයක් තමයි පින්නතුනි, තමන්ගේ මනස තුළ තමන් තේරුම් ගන්න ඕන යමක් නම් දුක නම් ඒ දුක අත්හරින්න ඕන. යංකෝ බික්ක දුක්ඛං තත්‍රතේ චන්දෝ පහතම් බෝති. මනාකොට තමා දකිනවා නම් මෙන්න මේක දුකයි කියලා අන්න ඒක ප්‍රහාණය කරන්නට ඕන. මානසික දුක් හටගන්නේ ප්‍රහාණය නොකිරීම නිසා, අතහැරීම නැති නිසා පින්නතුනි. ඒ නිසා අතහරින්න පුරුදු වෙන තැන දුක අඩු වෙනවා, වේදනා අඩු වෙනවා, සංවේග අඩු වෙනවා පින්නතුනි. ඉතාම සරලයි කාරණය. එහෙමනම් අතහරින තැන අපිට හටගන්නවා නිරෝධගාමී ප්‍රතිපදාවක්. අපි නිරෝධ කරගෙන අතහැරගෙන යන ප්‍රතිපදාවක් හටගන්නවා පින්නතුනි. ඉතින් මේ මනුස්ස විඥානය පින්නතුනි මහා පුදුම විදියට හැදිලා තියෙන්නේ. මේ මනුස්ස විඥානය විඥානයේ අභිභවා ගිහිල්ලා දකින්නේ නැතිකමක් තියෙනවා. එන්න මේකට තමයි ලෞතරා බුදුවරුන්ගේ උදව්වක් වුණා කරන්නේ. විඥානයේ අභිභවා ගිහිල්ලා වාසය කරන්න හැකියාව තියෙන්න ඕන. නේව සංඥා නාසඤ්ඤා කියන ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා වාසය කරන්න හැකියාව තියෙන්න ඕන. සියලු සංස්කාරකයන්ගේ නොහැලීමේ වාසය කිරීමට ඥානය පහළ කරගන්න ඕන. එහෙම නැත්නම් මේ විඥානයේ ස්වභාවය තමයි එක කොනක් අතහැරලා තව කොනක් අල්ලගන්නවා, ආයිත් ඒ කොන අතහරිනවා තව කොනක් අල්ලගන්නවා. ඔන්න ඒ වගේ කූඩැල්ල වගේ කොච්චර හරි කොහේ හරි ඇලෙන ස්වභාවයක් තියෙනවා පින්නතුනි. මේ හිතේ ස්වභාවය උපමා කළේ කූඩැල්ලගේ ගමන වගේ කියලා. කූඩැල්ල තවතනක් අල්ලගෙන එක කොනක් අතහරින්න, ඒ වගේ මේ මනුස්ස සත්වයා පින්නතුනි දෘෂ්ටියක් අරගෙන එක දෘෂ්ටියක් අතහරිනවා, තව දෘෂ්ටියක් කරන් තවත් දෘෂ්ටියක්. මෙන්න මේ කූඩැල්ලගේ ගමන වගේ වැඩ කරන සිත පින්නතුනි ඒක ස්වභාවයක්. ඊළඟට පින්නතුනි සංසාරෙත් එහෙමයි. හිතේ ස්වභාවය යම්සේද සංසාරෙත් එසේමයි. හිතේ ගතිය කුමක්ද සංසාරෙත් එසේමයි. ඒ නිසා ඒක වෙනසක් වෙන්නේ නැහැ. හිතේ ස්වභාවය තමයි සංසාරය කියලා කියන්නේ. එබැවින් පින්නතුනි මේ හිත හදාගත්ත තැන මුළු ලෝකෙම හදාගත්තා හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඉතින් මේ සඳහා කරන්න තියෙන එකම දේ තමයි අපි තුල තියෙන අකුසල ධර්ම, ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්ම ප්‍රහාණය කරමින් වාසය කරන්න ඕන. ධර්මයේ නිසාවත් තරහ ගන්නට හොඳ නැහැ. ධර්මයේ නිසාවත් කේන්ති ගන්නට හොඳ නැහැ. ධර්මයේ නිසාවත් රණ්ඩු සරුවල් ඇති කර ගන්නට හොඳ නැහැ. එහෙමනම් ප්‍රහාණය කිරීම දුරු කිරීම කියන කාරණය හැම මොහොතකම අපි පුරුදු වෙන්න ඕන. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන් ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල හැම මොහොතකම පුරුදු කරන්න ඕන. එතනින් තමයි පින්නතුනි අපිට හැකියාව ලැබෙන්නේ ඒකාන්ත වශයෙන්ම මේ සංසාරයෙන් එගොඩ වෙන්න. මේ සංසාරය කිව්වම ගොඩක් ඈත නෙමෙයි තියෙන්නේ, සංසාරේ තමන් ළඟමයි තියෙන්නේ. තමන්ගේ මේ ඉන්ද්‍රයන් සයෙන් වට වෙච්ච මන ධර්ම ඇතුළු මෙන්න මේ ධර්ම තුල තමයි මේ මොහොතේ සැරිසැරීම සංසාරේ තියෙන්නේ. මේ සංසාරයෙන් එගොඩ වෙන්න ඕන. ඒ කියන්නේ ඉන්ද්‍රිය විශේෂ ඉක්මවන්නට ඕන. ඉන්ද්‍රිය විශේෂ ඉක්මවන්නට ඕන, ලෝකේ ඉක්මවන්නට ඕන. අන්න ඒකටයි පින්නතුනේ සංසාරේ ඉක්මවනවා කියලා කියන්නේ. සංසාරේ ඉක්මවා කෙනෙකුට වාසය කරන්න පුළුවන් නම් අන්න එයා විශිෂ්ට ඥානය උපදවා ගත්ත කෙනෙක්. විශිෂ්ට දර්ශනය උපදවා ගත්ත කෙනෙක්. අන්න එයාට තමයි පින්නතුනේ එනතේ ගම ශාන්ති අපායන් ස්ථීර සාර වශයෙන්ම කියන්න පුළුවන් අපායට නයි යන්නේ නැහැ කියලා. හැබැයි මේ ඉන්ද්‍රියන් ඉක්මවන්නටම ඕන පින්නතුනේ. ඉන්ද්‍රිය සාපේක්ෂිත භාවයෙන් ඉක්මවන්නට ඕන. දැන් එහෙමනම් පින්නතුන් කොහොමද විදර්ශනා කරන්න ඕන? මේ සදහායතන නැමැති කූඩුවේ සිරවී සිටිනවා මම කියලා කල්පනා කරන්න ඕන. ඒ සදහායතන නැමැති කූඩුවේ සිරවී සිටින මම මේ කූඩුවෙන් එළියට යන්න ඕන. මොන කූඩුවෙන්ද එළියට යන්න ඕන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ කම්බි කූරු වලින් වටවෙච්ච මේ කූඩුවෙන් එළියට පැන ගන්න ඕන. ඔන්න ඕක තමයි පින්නතේ මිනිස්යන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නේ. මන තුල රැඟුම් රඳන්න දන්නවා, ඇස තුළ රැඟුම් රඟන්න වැඩ කරන්න හොඳට දන්නවා. ඒත් පිනතුනේ ඔතනින් එහාට යන එක නම් මිනිස්සුන්ට අභියෝගයක්. මනුෂ්‍යයාට හිතාගන්නවත් බැරි දෙයක්. කොහොමද මේ සදායතන වලින් එහාට යන්නේ කියලා. නමුත් පුළුවන් පිනතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මේක හරි සරල දෙයක්. අපි මේ කූඩුවේ ඉන්නේ අපිම අල්ලගත්ත නිසා. අපිම මේ කූඩුවේ තියෙන දේවල් වලට කැම බීම වලට ඇබ්බැහි වෙච්ච නිසාමයි අපි මේ කූඩුවේ ඉන්නේ කියලා අපිම තේරුම් ගන්න ඕන පින්නතුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ උපමාවන් ධර්ම දහම් පොතපතේ සඳහන් වෙලා තියෙනවා. ඒ උපමාවට ගොඩාක් වෙලාවට යොදා ගන්න පින්නතුනේ අර රිලා උගුල. දැන් රිලවාට නිදහස් වෙන්න බැරිකම ලැබෙන්නේම ඔහුගේම උපාදානය නිසා. මිනිස්සු ඔය යම්කිසි ගුලක් හදලා ඒ ගුලෙහි අත දාන්න පුළුවන් විදියට හදලා ඒකට කැවුමක් දාලා ඉවර වෙලා ඒ කැවුම තුලින් රිලව් අල්ල ගන්න ස්වභාවයක් තියෙනවා. ඒ කාලේ තිබුණා. එහෙමනම් මේ අත මිටි කරගෙන මේ කවදාවත් මේ රිලවට මේක මේ නිදහස් වෙලා යන්න බෑ. ආන්නේ වගේ පින්නතුනි මේ මිනිස්යාට නිදහස් වෙලා යන්න බැරි ඒ මිනිස්යාගේම තියෙන උපාදාන ධාරාව නිසා, ශක්තිය නිසා තමන්ගේ දෘෂ්ටි අත්හැර ගන්න බැරි තාක්කල් තමන්ට සත්‍ය අවබෝධ කරගන්න බෑ. තමන්ගේ සංකල්ප අතහැර ගන්න බැරි තාක්කන් තමන්ට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කම නැහැ පින්නතුනි. අන්න එබැවින් අපේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ මේ නිදහස් වෙන්න කියලා මම වෙරදරන්න කලින් ඉස්සෙල්ලා අතහරින්න ඕන. මොනවද අල්ලගෙන ඉන්නේ? දැන් රිලවත් එතෙන්දි එහෙමයි. දඩයක් කාර්යය එනකොට නිදහස් වෙන්නමයි බලන්නේ, දුවන්නේ. නමුත් අර අල්ලගෙන ඉන්න නිසා හිර වෙලා. ඒ වගේ පින්නතුනේ අපේ බෞද්ධ පින්නතුන් විශේෂයෙන් ලෝකයේ ඉන්න සියලුම දෙනාම යම් කිසි ගැලවීමක් බලාපොරොත්තු වෙනවා. මේ ලෝකයේ දුකෙන් ගැලවීමක් බලාපොරොත්තු වෙනවා. ඒකට තමයි දෙවියන් යදින්නේ, ගන්ටාර ගහන්නේ, වතාවත් කරන්නේ, උත සමාදන් වෙන්නේ. මේ ඔක්කොම කරන්නේ මිනිස්සු ඒක වෙනුවෙන්. ඒත් මිනිස්සු ගැලවෙන්නේ, ගැලවෙන්න උවමනාවකුත් තියෙනු ගැලවෙන්නේ. ඇයි? හේතුව උපාදානයේ තියෙනතුරු ගැලවෙන්නේ නැහැ. එක පැත්තකින් උපාදානය කරලා අනිත් පැත්තෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයයි දුක කියලා දැක්කල උතුරා බුදුහාමුදුරු සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. එහෙනම් මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රියන් වලින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්වභාවයන් ටිකක් අපි තුළ පවතින මෙන්න මේ සංඥාගත ඇලීම, දෘෂ්ටිගත ඇලීම, සංකල්පගත ඇලීම, වචන වලට තියෙන ඇලීම ආදී මේ ඇලීම් ටික ප්‍රහාණය කරන්න ඕන. මේ ඇලීම් තුල තියෙන නිස්සාරබත් භාවය සහ මේ ඇලීම් තුල තියෙන සිහින මායාකාරී ස්වභාවය තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තොත් විතරයි පින්නතුනි මේ මායාකාරී ස්වභාවයෙන් නික්මෙන්න හැකියාව තියෙන. ඉතින් මේ භෞතික දේවල් කෙරෙහි මායාව බලලම වැඩක් නැහැ පින්නතුනේ. ඒකත් හොඳයි, භෞතික දේවල් කෙරෙහි තියෙන සිත නැඹුරු වීම තියෙනවා නම් ඒව වළක්ව ගන්න. එහෙත් පින්නතුනේ අපිට ප්‍රධාන බාධකයේ බවට පත් වෙන්නේ මේ සංඥා ලෝකයේ තුල තියෙන බැඳීම් පින්නතුනේ. ඒ සංඥා ලෝකයේ තියෙන බැඳීම් වලින් නිදහස් වීම සඳහා අප්‍රමාණ කැපවීමක් අවදියක් පින්නතුන් තුල පින්නතුන්ම ඇති කරගන්නට ඕන. එහෙමනම් මේ උපාදාන ශක්තියින් ටික නිදහස් කළොත් ඒ කාන්ත වශයෙන්ම පින්නතුනේ හරියට අර වායු පුරෝප බැලුමක් නූල් වලින් බැඳලා තියෙනවනේ. ඒ බැඳලා තියෙන තාක්කල් ඒක පොළවට ඇදිලා ඔහේ තියෙනවා. නමුත් පින්නතුනේ නූල් වලින් කැපිච්ච ගමන්ම මොකද වෙන්නේ? වායු බැලුම අහසට ගමන් කරනවා. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ අපේ මේ හිතේ තියෙනා වූ නිදහසත් එහෙමයි. අපිම තමයි මේ උපාදාන ශක්තියින් බැඳගෙන තියාගෙන ඉන්නේ. තියාගෙන අපිම තියාගෙන අපිම ඒක වේදනාව විඳිනවා. ඒ නිසා අර අපි කියමනක් කියනවා මේ අර කැලේ ඉන්න නයි ඔඩොක් වේදාගෙන කෑවෝ කෑවෝ කියලා කියනවා කියලා. අන්න ඒ වගේ දෙයක් පින්නතුනේ තමන්ගේ මනස ඇතුලේ තියෙනවා. මේ ලෝකයේ තියෙන දේවල් උපාදාහණය කරගෙන පස්සේ ඒවයිම වේදනාව විඳිනවා කියලා පුජ්‍යලය ප්‍රකාශ කරනවා. එහෙමනම් අපි තේරුම් කරගන්න ඕන අපේ අතමයි ඒක වරද සිද්ධ වෙන්නේ. ඒ වරද නිදහස් කර ගැනීම සඳහා අපිම සිහි කටයුතු වාසය කරන්නට ඕන. එහෙමනම් සම්‍යක් දර්ශනය තුළ පිහිටනවා කියන්නේ අන්න ඒක පිළිතුනේ. සම්‍යක් ඥානය තුළ පිහිටා කටයුතු කරනවා කියන්නේ අන්න ඒක. උන්වහන්සේලා ඇති වෙන දේ ඇති වෙන විදියට, නැති වෙන දේ නැති වෙන විදියට නිරන්තරයෙන්ම පිළිතුනේ දකිනවා. ඒ දැක්ම නිසා පිළිතුනේ මේ ලෝකය පිළිබඳව කලකිරීමක් හටගන්නේ නැහැ. ලෝක ස්වභාවය දන්නවා. මෙන්න මේ ලෝක ස්වභාවය දන්නේ නැති කෙනාට තමයි මේ සියලු ප්‍රශ්න හටගන්නේ. ලෝක ස්වභාවය හරියටම දැනගත්තහම පින්නතුනේ අපි ළඟ තියෙන සංයෝජන ඉගිලෙන්න පටන් ගන්නවා. සංයෝජන බුරුල් වෙනවා, ඉගිලෙනවා පින්නතුනේ. සම්පූර්ණයෙන් අයින් වෙනවා. සයින් වුණාට පස්සේ පින්නතුනේ අර ඔළුවේ තියෙන බර අඩු කරනවා වගේ හැම මොහොතකම සැහැල්ලුවක් ලැබෙනවා. එවන මිනිසයාගේ ශරීරයට මනසට මහා පුදුම බරක් ලබා දෙනවා මේ උපාදානස්කන්ධය. ඉතින් මේ සංඥාස්කන්ධය, විඥානස්කන්ධය මහා බරක් වෙනතුනේ. ඒව දරාගෙන තමයි මිනිස්සු දුවන්නේ. ඒකයි මිනිස්සු මහා කලකෝලහල ඇති කරගන්නේ මේ විඥානස්කන්ධය නිසා. මිනිසුන්ට මොනවා තිබුණත් සතුට නැහැ. මොනවා තිබුණත් සෑහීමටපත් වෙන්න බෑ. ඒකට හේතුව තමයි අර විඥාන ස්කන්ධේ බර ඒ තරම් වැඩි. හිතක් සෑහීමටපත් කරන්න මේ යන ලෝකය වෙනුවෙන් කවදාවත් ඒ වැඩේ මිනිසුන්ට කරගන්න බැරි වෙනවා. හිතක් සෑහීමටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ තුලින් පමණයි. මේ ඉන්ද්‍රියන්ගෙන් එගොඩ වුණොත් නම් පමණයි. මේ ඉන්ද්‍රියන් පහ ඉක්මෙව්වොත් නම් පමණයි පින්නතුනේ ධර්මයෙන් සැනසීම ලබන්න තියෙන්නේ. එහෙමනම් පින්නතුනේ අපි ඉක්මෙව්වට පස්සේ ඉන්න තැනක් හොයන්න හොඳ නැහැ. ඒක අනන්ත විශ්වය වගේ දෙයකට අපි ඇතුල් වෙන්නේ. අපි ඊටාම පටු දෙයක් තමයි අල්ලගෙන ඉන්නේ. මගේ ඉඩම කඩම, යාන වාහනය, හරක බාන, වතු පිටි, නිලතල කියලා ඊටාම පටු දෙයක් අල්ලගෙන ඉන්නේ. ඒක තමයි රැඳීම කියලා කියන්නේ. එතනින් නිදහස් වෙනවත් එක්කම එයා ඉන්න තැනක් කියලා කියන්න බෑ. නිදහස් වෙලා කොහෙද ඉන්නේ කියලා. නමුත් මහා විශ්වීය ගමනකට පාතපනවා. අනේ විශ්වීය ගමනේදී තමයි පින්නතුනේ නිරෝධ මාර්ගය අවදි කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියන් වලින් ලෝකේ නිදහස්ව කටයුතු කරනවා කියලා කියන්නේ. ඒ නිසා නිරෝධ සංඥා තියෙන්න ඕන, පහන සංඥා තියෙන්න ඕන, සියලු සංස්කාරකයන්ගේ හි නොයැලෙන සංඥාව තියෙන්න ඕන. අන්නේ සංඥාව තියෙනවා නම් ඒ සංඥාව Tamanට සහනයක් ගෙනල්ලා දෙනවා, ශාන්තියක් ගෙනල්ලා දෙනවා. හැබැයි නිරෝධ සංඥාව නෙමේ තියෙන පිණිතුනේ මේ ලෝකයේ උපාදාන සංඥාව තියෙන මිනිසුන් ළඟ. ඒ වගේම ලෝකයේහි ඇලෙන සංඥාවල් තියෙන්නේ, ගැලවෙන සංඥාවල් නෙමේ මිනිසුන් ළඟ තියෙන්නේ. හ්ම්, සියලු ලෝකයන්හි නොඇලෙන සබ්බ ලෝකේ අනිරත සංඥා සියලු ලෝකයන්හිම නොඇලෙන සංඥාව නෙමෙයි මිනිසුන් ළඟ තියෙන්නේ මිනිසුන් ළඟ තියෙන සියලු ලෝකයන්හිම අලවා ගන්න සිත මොකද මම කියන පාර්ශවයේ මිනිසුන් ඉන්නේ මම කියන පාර්ශවයට ගියපු මිනිස්සුයෝ නිවන් දකින්නේ නැහැ පින්නතුනේ මම කියන පාර්ශවයේ ඉන්න කට්ටිය ඉතින් මම කියන ගොඩ වැඩි කර ගන්න බලන්නේ හැම දෙයක්ම අහන දේ දකින දේ විඳින දේ මේ ඔක්කොම මම කියන ගොඩ වැඩි කර ගන්නවා ඒ මිනිස්සු කවදාවත් නිවනක් දකින්නේ නැහැ පින්නතුනේ මම කියන ගොඩේ ඉන්න කෙනෙකුට ඒකට මඤ්ඤමානෝ බික්ඛු බද්ධෝ මාරස්ස කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මමත්වේ ගොඩේ මමත්වේ පැත්තෙන් බලන මිනිස්සයෝ මායයට බද්ධ වෙච්ච මායත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒක තමයි මාරපාක්ෂික ධර්මයේ පින්නතුනේ. ඉතින් මේ ලෝකයේ උච්චරද කියලා බලන්න මේ මහා පෘථුවිය හටගත්ත දවසේ ඉඳලා මේ ඉරහඳ මේ මහා පෘථුවියේ මොනතරම් වෙනස්කම් බලාගෙන ඉන්නේ නැද්ද? මහා රාජරාජ අමාත්‍යවරු මහා යුග යුග ඇති වෙමින් නැති වෙමින් කුලවතුන් බලවතුන් නිලවතුන් ධනවතුන් නේද ප්‍රභූවරුන් ඔය හට ගන්නවා ආයි නැති වෙලා යනවා එහෙම හට ගන්නවා ආයි නැති වෙලා යනවා ඉතින් එහෙම යුග යුග මේ ඉරහඳ බලාගෙන සිටියා නේද කියලා හිතෙනවා මේ අහස පොළොව දිහා බලද්දී පින්නතුනේ එහෙමනම් අපි ළඟ තියෙන්නේ මේ සිතුවිලි මොනතරම් ග්‍රාම්‍යද ලාමකද කියලා කල්පනා කරලා බලන්න ඉන්නතුනේ මිනිසුන් ළඟ තියෙන සිතුවිලි මොන තරම් ග්‍රාම්‍යද ලාමකද කියලා බලන්න. ලාමකයි නේද? එහෙමනම් ඒ ලාමක සිතුවිලි ග්‍රාම්‍යහීන පූතජ්ජනික ලාමක සිතුවිලි ආශ්‍රය නොකරන්නට, දෘෂ්ටි ආශ්‍රය නොකරන්නට ඔබ ප්‍රබුද්ධ විය යුතුයි. සංවර විය යුතුයි. ප්‍රඥාවන්ත විය යුතුයි. නුවණැත්තෙකු විය යුතුයි පින්නතුනේ. අන්න එහෙම වුණොත් පමණයි අපට පුළුවන්කම ලැබෙන්නේ මේ ලෝකේ තියෙන වටිනා මේ උත්තරීතර ඉන්ද්‍රිය ධර්ම ඉක්මවලු ධර්මය තේරුම් ගන්නට. නිසා ඉන්ද්‍රියන් තුලම මොනම දෙයක්වත් කරලා වැඩක් නැහැ. ඉන්ද්‍රියන් පාලනය කරලා ඉන්ද්‍රියන් හැඩ කරලා දෘෂ්ටිගතවම පැත්තකට ඇවිල්ලා එහෙම හරියන්නේ නැහැ පින්නතුනේ. සම්පූර්ණයෙන් මේ කූඩුවෙන් එළියට යන්න ඕන. කවරක්ද කූඩුව? ඇසකන නාසයේ දේව ශරීරයේ මන නැමැති මේ සදායතන වලින් යුක්ත මේ කූඩුවෙන් එළියට යන්නම ඕන. අන්නේ එළියට ගිහිල්ලා එළියට සිත පිහිටුවාගෙන ඉන්න කෙනාම තමයි පින්නතුනේ ඒකාන්ත වශයෙන් අර මේ සසරින් එගොඩ වෙන්නට අවශ්‍ය කරන කුසල මූලයන් රැස් කර ගන්න කෙනා. එහෙනම් ලෝකයේ කෙරෙහි නෙමෙයි එයා සිත පිහිටුවාගෙන ඉන්නේ ලෝකෝත්තර කෙරෙහි, නිරෝධ මාර්ගයේ කෙරෙහි, ලෝකෝත්තර මාර්ගයේ කෙරෙහි සිත පිහිටුවාගෙන ඉන්නේ. අන්නේ ලෝකෝත්තර මාර්ගයේ සිත පිහිටවන අවස්ථාවේදී විතරයි පින්නතුනේ උපාදාන ස්කන්ධය පෝෂණය වෙන්නේ නැත්තේ. අනිත් හැම අවස්ථාවකම උපාදාන ස්කන්ධය පෝෂණය වෙනවා පින්නතුනේ. අර ලෝකෝත්තර සිත්ෙහි පිහිටවන අවස්ථාවෙම තමයි පින්නතුනේ මේ උපාදාන ස්කන්ධය හීන වෙන්න පටන් ගන්නෙ. එහෙමනම් අපි උතුම් ධර්මයක් අවබෝධ කරගන්න උතුම් ධර්මයක් කෙරෙහි සිත යොමා වාසය කරන්න ඕන. සේ අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි හැම දිනාම ටික වෙලාවක් නිහඬව සංසුන්ව සිත පිහිටුවා වාසය කරමු. ලෝකෝත්තරව සිත පිහිටුවා වාසය කරන්න. සාදු. අදස්සනං මච්චු රාජස්ස ගච්චේ. ඒ ගාථාවෙන් ලොකු වදනක් පින්නතුන අපට කියල දෙනවා. මාරයට දකින්න බැරි තැනකට යන්න. මාරයට දකින්න බැරි තැනකට යන්න. දැන් ඔබේ සංඥා ලෝකයේ, විඤ්ඤාණ ලෝකයේ, ඔබේ නාම රූප ලෝකයේ, සදායතන ලෝකයේ කොයි බහරි තැනක් තියෙනවද කියලා බලන්න. මාරයට දකින්න බැරි. මොන සංඥාවේ පිහිටියත්, මොන නාම රූපයේ පිහිටියත්, මොන සදායතනයේ පිහිටියත් මාරයට දකින්න පුළුවන්ද බැරිද? අහුවෙනවද නැද්ද? අහුවෙනවා. ඒක තමා තුළින් තමන් අවබෝධ කරගන්න මහන්සි වෙන. එහෙනම් අපි කවදාවත් සංඥාවක පිහිටලා හරියන්නේ නැහැ. මොකද සංඥාව මාරය දකිනවා. මොකද අර උපාදානස්කන්ධයේ තියෙන රටාවක් පවතින ඕනම තැනක් මාරය දකිනවා. මාරයට හසු වෙනවා. ඒ තැන් මාරයගේ පිනතුනේ. ඉතින් ලෝකය තුළ කොයිම වෙලාවකවත් ඒ සැඟවීම කරන්න බෑ. උපාදානස්කන්ධය තුළ ඒ සැඟවීම කරන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සන වදනක් එක මාරයට දකින්න බැරි තැනකට ඔබ යන්න. දැන් අපිට ඒක ඇඟිල්ලෙන් ඇනලා පෙන්වන්න බෑ. මෙන්න මෙතන තමයි මාරය දකින්න ඇත්තේ කියලා. ඔබ ඒක තේරුම් ගත යුතු දෙයක්. මොකද හේතුව පෙන්වන්න පුළුවන් සංඥාවල්නේ. දැන් මම ඔබට මෙහෙම කියලා පෙන්වනවා. එතකොට මේක මොකද්ද? සංඥාව. එතකොට මායයට දකින්න බැරි තැනක් මෙන්න මෙතනයි කියලා පෙන්නොත් මොකද වෙන්නේ? ඒක සංඥාවක් වෙනවා. අන්න ඒකයි පෙන්නුතුනේ මේක අර විශිෂ්ට ඥානෙම විශිෂ්ටයෝ අවබෝධ කරගන්න ධර්මයක් මිසක් සාමාන්‍ය මනුස්සයන්ට ගෝචර වෙන එකක් නෙමෙයි කියන්නේ ඔන්නෝකයි. මට පෙන්වන්න හැකියාව තිබුණා. මේ වගේ මෙහෙම පෙන්වන්න පුළුවන් හැකියාව තිබුණා. මෙන්න මෙතනයි මාරයට දකින්න බැරි කියලා පෙන්වන්න තිබ්බා. මොකද හේතුව? ඉන්ද්‍රියන් අභිභව යන අවස්ථාව පෙන්වන්න බෑ පිනතු. ඒක තමන්ම තේරුම් අරගෙන නුවණින් තේරුම් අරගෙන යන්න ඕන. දැන් මේ වදන් ටික පින්නතුන්ට උපකාරකයි. ඉන්ද්‍රයන් වලින් එහාට පැන ගන්න. උත්තර පහක් ලියලා හරි උත්තරේ පෙන්වන්නේ නැතුව නමුත් උත්තර හතරකටම වැරදි ලකුණු දැම්මොත් මොකද්ද හරි උත්තරේ? පස්වෙනි උත්තරේ නේ. ඔය තමන් දන්නවනේ පස්වෙනි උත්තරේ කියලා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් දීලා උත්තර හතරක් දෙනවා. හතරම වැරදි උත්තර හතරක් කියලා කිව්වහම එතකොට අපි දන්නවා මේ උත්තර හතරෙම හරි උත්තරේ නෑ කියලා. අන්න ඒ වගේ පිළිතුරේ මේ සංඥා ලෝකයේ හරි උත්තරේ නෑ. තමන්ම හිර වෙනවා. තමයි හිර වෙන තරමට විදර්ශනා කරන්න ඕන. තමන්ම එරෙනවා තමයි අර වැලි ආගාධ තියෙනවා. යළි උගුල් තියෙනවා පින්නතුනේ ඔය කාන්තාරවල. මේ වැටුනහම එරෙනවා ඒවයි. ඒවයි මොම පරිස්සමට තවත් තවත් එරෙන්නේ නැතුව දැඟලලා. ඒ වැලි උගුලේ වැටුනම ගොඩක් අය මේ නොදැනුවත්කමට දැඟලුවාම මේ තව එරෙනවා. තේරෙනවද? දැන් මඩගහරි ගිලෙන්න යන කෙනෙක්, එරෙන්න යන කෙනෙක් නොදන්නකමට අකාර්යක්ෂම විදියකට ක්‍රමවත් විද්‍යාත්මක ක්‍රමයකට එයා ගොඩ එන්න උත්සාහ කරගෙන තුනොත් ගිලිනවා. ඒක තමයි ගොඩක් වෙලාවට දේලා තියෙන සංසාරේ ගොඩ වෙන්න උත්සාහ කරනවා. නමුත් හරියට ක්‍රමවත් අනුශාසනා බොහොම නුවණින් පිළිපදින් නැතිකම නිසා ගොඩක් දෙනෙක් ධර්මේ වර්ධවා ගන්නවා. ලෝභ දේශ මොහවල මේගොල්ලෝ එරෙනවා. දන්නේම නැහැ. ධර්මයේ කියන ලෝභ දේශ මොහය අරන් තියෙනවා. ඒ වගේම ජලයේ වුණත් එහෙමයි වෙනතුන. ජලයට වැටිච්ච මිනිස්සයා බොහොම ක්‍රමවත් අන්දමකට කොච්චර පීනන්න දන්නවා වුණත් බොහොම ක්‍රමවත් පිළිවෙලක් අනුගමනය නොකළොත් එහෙම වතුර පෙවිලා ගිලිලා මැරෙනවා. එයා එයා සැඩපහර හඳුනගෙන ජලයේ ස්වභාවය හඳුනගෙන තමන්ට ආරක්ෂිත පියවර නුවණින් ගන්නවා. අන්න ඒ කෙනා තමයි බේරෙන්නේ. අපි දැකලා තියෙනවනේ ගම්මානවල සමහරලාට කොළු ගැටව දියබුන් ගහන තැන්වල, උඩ පැන පැන නාන තැන්වල සාමාන්‍ය නොදන්න කෙනෙක් ගියාම ගිලිල මැරෙනවා. නමුත් ඒ ගැමියෝ මැරෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා. ගැඹුර දන්නවා, රළ වේගය දන්නවා, ඒ සුලි කැරකෙන විදිය එතන දන්න නිසා ඒගොල්ලෝ ඒකින් බේරෙන්න දන්නවා. අන්න ඒ වගේ පින්නතුනේ අපි නුවණින් ගැලවෙන්න ඕන. හරි සරල දෙයක් ඕකම විදර්ශනා කරොත් මාරයාට දකින්න බැරි තැනකට යන්න. ඔච්චරයි කර්මස්ථාන. ඔය හොඳටම ඇති නිවන් දකින්න. ඔය විදර්ශනාව ඇතුළේ පින්නතුනේ මුළු ත්‍රිපිටකයම තියෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩෙනවා. ඒ සියලු බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. දැන් කියන්නේ නේද සාන්නාන්සට කියන අපිට නිවන පෙන්වන්න කියලා. පෙන්වුවොත් ඒක නිවන නෙමෙයි. දැනන්නේ පෙන්වුවොත් ඒක නිවන නෙමෙයි. පෙන්වුවොත් ඒක රූපයක්. හොඳට බලන්න ඔබට රූප ඇරෙන්නට කිසියම්ම දෙයක් පෙන්වන්න පුළුවන් කමක් තියෙනවද කියනවා. ආධ්‍යාත්මික දැක්මට හරි, බාහිර දේන මස්සහැට හරි, මනසට හරි, නුවණැසට හරි රූපයක් ඇරෙන්න දෙයක් පෙන්වන්න පුළුවන්ද බලන්න. සංකල්ප රූපයක් හරි, සජීවී මේ රූපයක් හරි පෙන්වන්න තමයි වෙන්නේ. රූප තමයි උපාදාන කරන්නේ. රූප උපාදාන කරයි, වේදනා උපාදාන කරයි, සංඥා උපාදාන කරයි, සංඥා සංකාර උපාදාන කරයි, විඥාන උපාදාන කරයි. පංච උපාදානස්කන්ධයෙන් තොර වූ නිදහස් වූ නිර්වාණ ධාතුව කෙසේ නම් පෙන්වන්නද? ඒක ඔබ ඔබම දැකිය යුතු දහමක්. වීරිය කළ යුතුයි. සතර සම්‍යප්පදානය යොදා වීරිය කළ යුතුයි. මොහොතක එක අවදි වෙනවා වීරවන්තයාට, ප්‍රඥාවන්තයාට. මෙහෙමයි පින්නතුනේ. අපි ගමු ගෙවල් ලස් කරන උදාහරණය. මොකක් හරි බොක්ස් එකක මොනවා හරි පුරවලා තියෙනවා. ඔබ ගෙවල් ලස් කරද්දී ගෙවල් හොඳට මාස් කරලා කුණු දුවිලි අරව මේවා කොළ කෑලි වැඩිපුර තියෙනවා අයින් කරන කාලයක් එනවනේ නේ. ඔබටත් එච්චර මතක නෑ මේ බොක්ස් එකේ මොනවද දැම්මේ කියලා. ඔය බොක්ස් එක පිටින් එකපාරට විසි කරනවද? විසි කරන්නේ නෑ. බොක්ස් එක අදිනවා. හොඳට ඇදලා 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 කොලින් කොලි කියවල කියවල බලලා තමයි තීරණය කරන්නේ. දැන් නම් ඌ ගණන් ගන්න දෙයක් නෑ කියලා ඔන්න විසි කරනවා. අන්න ඒ වගේ පින්නතුනි ඔබේ මනස පුරාම ඔබේ සිහිය සැරි සරල 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 ඔය හාමුදුරුව කොච්චර කිව්වත් ඕක හරියන්නේ නැහැ. මට මේක මෙහෙම බොක්ස් එක විසි කරන්න බෑ. මේක මම බලන්න ඕන කියලා මේකේ සාරවත් දෙයක් පොඩ්ඩක් හරි වටින තැනක් පොඩ්ඩක් හරි රැඳිලා ඉන්න තැනක් තියෙනවද කියලා ඔබේ මේ සංඥාව බලනවා. ඔය ඒක තමයි ඔබට දැනෙන්නේ කාලවෝට්ටියක් වගේ. තේරෙන්නේ නැද? ආධ්‍යාත්මික මහා සිතුවිලි වේගයක් වගේ දැනෙන්නේ අන්න ඒක. නිකන් එන්නේ නැහැ. හම්දුරු එහෙම කිව්වට මට මේකෙන් අයින් වෙන්න එහෙම බෑ. මම බලන්න ඕන ඇත්තෙම මේ බොක්ස් එක ඇතුලේ සැකයි මට වටින දෙයක් තියේද නැද්ද කියලා. ඉතින් බලන්නයි තියෙන්නේ. අවබෝධයෙන් අත්හරිනවා කියන්නේ ඒක. අර බොක්ස් එක පිටින් අත්හැරියොත් සැකයි. ඒකේ වටිනා කියන ලියුමක් හෝ වටිනා කියන සහතිකයක් හෝ ඒකේ විසි වුණාද කියලා පස්සේ හරි සැකයි. වැ බලල විසි කරොත් සැකයි. නොදරයි ඉලක්කන් ටික බලන්න දෝ විසි කරොත් සැකයි. බලල විසි කරොත් සැක නෑ. බලපු ගමන් හරි ලස්සනට හිත හැදෙනවා ඉරල දාන්න. හැබැයි බලනකම් ඕ සාක්කොට තට්ටු කොල්ල තිය තියා තියාගෙන ඉන්නේ බලනවා හැම දෙස්සෙම. එට කොටි දෙකක් තියෙනවා පහක් තියෙනවා. ඕක තියෙනවද නැද්ද දන්නේ නැහැ. ආයි බලනවා ඒක තියා ගන්නවා. ඉතින් නම්බර ටික කොහෙන් හරි හොයා ගන්නකම් බලා ගන්නකම් තියෙනවා. ඊට පස්සේ ඒක ඉරල විසි කරන්නත් පුරුදු වෙනවා. මොකද හේතුව දන්නවද? මට නිගවත් වැරදිලා මේක වෙන කෙනෙක් අහුලගෙන කීයක් හරි දිනුමක් ගත්තොත් කියලා ඒකත් තියන්න ඉඳ තියන්න බෑ. ඒක අතරට පාට ඉරල තමයි මිස් විශ් කරන්නේ. මොකද මම ටවුන් එකේ දකින්න දෙයක් මේක. ඈ මිස්ගේ දකින්න දෙයක් නගරේ දකින්න දෙයක්. එහෙමනම් සාරයක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වෙනතුරු ටිකට් එක විසි කරන්නේ නැහැ වගේ ඔබේ මේ ආධ්‍යාත්මික ටිකට් එකත් ඒ වගේ තමයි. ඈ මේ මනුස්ස ජීවිතය කියලා ගත්ත මේ ටිකට් එකත් ඒක තමයි. මේකේ ලොකු සාරයක් ඇති කියලා හිතන් ඉන්නවා. මේකේ ලොකු දෙයක් ඇදෙයි කියලා හිතන් ඉන්නවා. ඇදෙන්න දෙයක් නැහැ. ඇදෙනව නම් ඇදෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ පමණයි. ඕක තමයි ටිකට් එකේ ඇදින්න. එන්න එන්න වයසට යනවා. එන්න එන්න කෙස් ඉදෙනවා. එන්න එන්න දත් හැලෙනවා. එන්න එන්න අබල දුබල ගං කරත්තේ වැඩි වෙනවා. දිරාපත් වෙනවා. කෑලි රිපෙයාර් කරන්න බැරි මට්ටමට දිරනවා. අලුත් කරන්න බැරි විදිහට දිරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දාල යන්න තියෙන. ඉතින් ওই தත්ත්වය අවබෝධ කරගන්න බාහිර ආධ්‍යාත්මික දෙකේම සිතවිලි ලෝකේ සහ ශාරීරික ලෝකේ දෙකේම සාරවත් බව තේරුම් ගන්න. ඉතින් බාහිර ලෝකයක සංඥා පද්ධතියක් නේ ආධ්‍යාත්මික ලෝකය කියලා අපි අරක් තියෙන වෙන දෙයක් නෙවෙයිනේ. හැම දෙයක් කෙරෙහිම තියෙන සංඥාමය වැටිනාකමක් පමණයි තියෙන්නේ. දැන් වෙනතුනේ ඒ කාලේ ගල් යුගයේ නොවටිනා දේවල් මේ යුගයේ කොච්චර වටිනවද? ඉස්සර දිලිසෙන මණික් ගල් අරව මේවා මිනිස්සු අරගෙන ඒව සමහර ආල්වලට නිකන් රාත්‍රියේ ආලෝකයේ පිරිස තියාගන්න ඇති. දැන් අද ඒවට තියෙන වටිනාකම ලෝක සම්මත වටිනාකමක් හදාගෙන ලෝකයා විසින්ම තරගයක් හදාගෙන ලෝකයා විසින්ම ඒ තරගය තුළ සතුට වෙන එච්චරයි. නේ මනුස්සර නිකන් ඉන්න බෑ. කම්මැලි තරගයක් ඕන. එයා විසින්ම තරගයක් හදාගෙන තමයි එයාගේ කම්මැලිකම අතහරින්නේ. දැන් අපිට මේ නිකන් ඉන්න බෑ. ඔන්න කාට් කූට්ටම ගන්නවා නේ. කාට් කූට්ටමෙන් තරගය හදාගෙන ඔන්න තරග කරනවා. ඒක නිකා පරයා යන්න බලනවා එතන. එහෙම නැත්නම් ඔය කැරම් බෝඩ් තියෙනවා. කැරම් බෝඩ් එක අරගෙන එකිනෙකා පරයා යන්න බලනවා. එහෙනම් මේ තෙරක් නොදකින සංසාරයේ අතරමං වෙච්ච මිනිස්යාගේ ස්වභාවය පෙන්නතුනේ. හැබැයි තෙරක් පෙන්නපු කෙනෙකුට නම් ওই දේවල් පස්සේ යන්න උවමනාවක් නැහැ. එයාට විදර්ශනා කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. මොකද්ද දුක කියන්නේ? මොකද්ද දුකේ හට ගැනීම කියන්නේ? මොකද්ද දුකේ නිරෝධය කියන්නේ? මොකද්ද දින නිරෝධ මාර්ගය කියන්නේ කියලා යනුව නැති කෙනා බලනවා පෙන්නතුනේ. එහෙම බලනකොට පින්නතුන් අර විදියට මනස වැඩ කරනවා. මුළු මනසම සබ්බ ලෝකෙම පෙරලලා බලනවා. සියලු ලෝකම පෙරලලා බලනවා. මේකේ හරයක් තියෙනවද, සාරයක් තියෙනවද, වටිනාකමක් තියෙනවද, වීසි කරන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් වීසි කරන්න පුළුවන් කියලා සබ්බේ සංඛාරා අනිච්චා කියලා තේරුම් ගත්තනම් මේ සංස්කාරකයන්ගේ කිසිම දෙයක් නෑ, සාරවත් දෙයක් නෑ, හරවත් දෙයක් නෑ, නිච්ච කරගන්න දෙයක් නෑ, තමන්ගේ කැමති පරිද්දකින් පවතිනා වූ දෙයක් නැහැ. මේවා මට අයිති දේවල් නෙමෙයි, මගේ නෙමෙයි කියලා තේරුම් ගන්නවා. පොඩි රැවැට්ටීමක් තියෙන වෙනතුනේ. ඔහොම යනකොට සමහරලාට අර තමන්ගේ මේ ඔප්පු තිරප්පු එහෙමත් හම් වෙනවා. අර අවශ්‍යගෙන යනකොට බොක්ස් එක තමා තුළ. එතකොට මෙච්චර කාලයක් ඔන්න මේ මාත්‍යය කියලා තිබ්බා, මේ මගේ නමටයි ඉඩම ලියලා තියෙන්නේ කියලා. ඉතින් කාලයක් ගිහිල්ලා ඔන්න බලනකොට මේ ඔප්පු අපු වෙන ඔය තියෙන ඒක තියලා බලනකොට මගේ නම නෑනේ ඔප්පුවේ කියලා හිතෙනවා යාට. මගේ නම නෑනේ මේක ඇතුලේ ඔප්පුවේ කියලා. මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ මේක මට ලියලයි කියලානේ. බලනකොට මේ හාදය මට ලියලා නැහැනේ, මේක මේ මේ වෙන විදියකට ලියලා තියෙන්නේ කියලා එයා කල්පනා. ඒ වගේ පින්නතුනේ ඔබේ ඔප්පුවේ සහතික හම්බ වෙනවා. එතකොට මෙතන පේනවා මේ මාර්යා කොයි වෙලාවකවත් මේ අපේ නම දාලා නැහැනේ. ඈ මේ 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 ජොසෙෆින් ඇසලින් එලසිනා කියලා දාලා නැහැනේ මේකේ. ඈ මේක දාලා තියෙන්නේ මිනිහාගේ නමමයි දාලා තියෙන්නේ. අයිතිය මාර්යා සතුයි. අහසින් ගොඩින් මඩින් දියෙන් පොළොවෙන් හතර වටින් තියෙන ගස් සහ ඒවයේ බලදාව සම්පූර්ණ මාර්යා සතුයි කියලා ලියලා දැක්කහම මොකද හිතෙන්නේ? අයියෝ එච්චර කාලයක් මං හිතාගෙන හිටියා විතරයි රැවටුණා විතරයි. ඕක නෙමෙයිද තියෙන්නේ ඔප්පුවේ? ඕක වටහෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඕක තේරෙන්නේ නැහැ. මිනිස්සු රැවටිලා ඉන්නේ මාර්යා කියලා තියෙන්නේ ඔබ හිතාගෙන ඉන්න කියලා. දැන් මට මතකයි මමත් ඒ කාලේ මේ විහාරස්ථානයක් ගොඩනගා ගන්න මේ උත්සාහ කරන කාලේ මාත් ඉතින් ওই පන්සල් කීපයකට හරේ මේ ගියා. ඉතින් සමහර පන්සල් බලාගෙන ඉන්න කියලා මට ඉතින් හාමුදුරු කිව්වා. හාමුදුරු කියනවා මෙහෙම කියනවා, ආයුෂ්මතුන්ගේ පන්සලේ කියලා හිතාගෙන ඉන්න මේක කිසි ප්‍රශ්නයක් නැහැ කියනවා. ආයුෂ්මතුන්ගේම පන්සල කියලා හිතාගෙන මේක වැඩ කරන්න කිව්වා. මං කිව්වා ඉතින් හාමුදුරනේ හිතාගෙන ඉන්න දෙයක් නැහැ නේ, ඔක ලියලම දෙන්න කියලා. අන්න එතකොට හාමුදුරු පුඩු පුඩු ගාලා දිව්වා. දේනා නේද? අස්ස බලන්න නැතුව දිව්වා. මේ රටේ ප්‍රසිද්ධ සාහිණා දෙනවා. ඉතින් ඒක නිසා අර හිතාගෙන ඉන්න කියලා කියනවා. ඉතින් මාරයත් එහෙමයි. මාරය කියනවා මේ ඔබේ ශරීරය කියලා හිතාගෙන ඉන්න. ඔබේ ඇසයි ඔබේ කනයි නාසයයි කියලා ඔබේ මනයි කියලා හිතාගෙන ඉන්න. ඔබේ ඔබේ ස්වාමියා, ඔබගේ බිරිඳ, ඔබගේ දරුව, ඔබගේ ධනය කියලා හිතාගෙන ඉන්න. මාරයාගේ බස් නෙමේ දහලා තියෙන්නේ. පුත්තහා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. එහෙනම් බාල බවට පත් වෙලා මාරයාගේ බස අහලා මාරයාගේ බසට රැවටුණු පුජ්‍යලයෝ. බුදුහාමුදුරන්ගේ බස ඕක නෙමේ. අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධන. අන්න බුදුහාමුදුරන්ගේ බස. තමාට තමාවත් නෑ, කවර ධනයක්ද, බලයක්ද, ස්වාමියක්ද වෙන මේ කතන්දරේ තමයි බුදුහාමුදුරන්ගේ. අර ඉස්සරහා තියෙන පුත්තාමත්ති ධනම්මත්ති කියලා කියන්නේ මාරයාගේ බස. එහෙමනම් මේ ලෝකයේ ඉන්නේ මාරයාගෙන් බණ අහන කට්ටිය, මාරයාගේ බස අහන කට්ටිය. බුදුහාමුදුරන්ගේ බණ ටික, සද්ධර්මයේ ටික අහන අය බොහොම දුර්ලභයි. බුදුහාමුදුරන්ගේ බණ ටික පිළිපදින අය නම් අත්තාහි අත්ත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියලා තේරුම් අරගෙන ජීවිතේ නිදහස් වෙන්න බලන්න ඕන. සංසාරේ නිදහස් වෙන්න බලන්න ඕන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ධර්මයන් ශ්‍රේ කරන්නට බලාපො වග බලා ගන්න ඕන. ආත්ම දිට්ඨිය කියන්නේ මට තියෙන ලොකුම පලිබෝධයක් කියලා කල්පනා කරලා වැඩ කරන්න කටයුතු කරන්න ඕන. මේක ඇතුළත තියෙන සංඥා පද්ධතියක් නිවත් කරන්න තියෙන. මේක භෞතිකවාදීත්වයක්ම නෙමෙයි වින්නතුනේ. භෞතිකවාදී දේවලුත් බාධාවක් තියෙනවා නම් ඒවත් ඉවත් කරන එක හොඳයි. යාට ආධ්‍යාත්මිකව සිටීමට නිදහසක් නැති බාධාවන භෞතික දෙයක් තියෙනවා නම් ඒ ඉවත් කරගන්න. එහෙම නැත්තම් බෑ. අපේද මොකෝ කම්මලක් ළඟ තමන්ගේ ගේ තියෙනවා. අර මිනිහා හයියෙන් යකඩවලට ගහනකොට ඔබට ඇත්තටම විදර්ශනාව කරගන්න බැරි වෙනවා. එතකොට ඔබ මොකද කරන්න ඕන? ආරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව වෙන්න ඕන පොඩ්ඩක්. ඒ කියන්නේ එතනින් අයින් වෙලා ගිහලා විදර්ශනා කරන්න පුළුවන් තැනකට යන්න ඕන. ඒව නැත්තම් ගෙදර ඉන්න බොන මිනිස්සෙක්, තමන්ගේ ස්වාමියා හරි බිරිඳ හරි දෙන්න බීලා කෑ කච කචේ කෑ ගහනවා කොච්චර හරි. මනුස්සයට මනස සංසුන් කරගෙන හිතන්න බෑ. එතකොට යාට කරන්න මොකක් තියෙන්නේ? පොඩ්ඩක් ඒවෙන් ඈත් වෙන්න බලන්න ඕන, වග බලා ගන්න ඕන, ඈත් වෙලා කටයුතු කරන්න ඕන. මෙවැනි බාධාවක් ඔක්කොට පවතින යම්කිසි දෙයක් තියෙනවා නම් තියෙනවා. දැන් ඔය සමහර ඉඩකඩම් තියෙනවා, හතර පහ දෙනා පොර කනවා, නඩු දා ගන්නවා, ඉල්ලනවා, අරක මේක කරනවා, මහා කං කරච්චලයක් කරනවා. මේ මිනිස්සු කරන්නේ ඊටන් එක්ක විකුණල දානවා, එක්ක එක බෙදලා ඉවර කරනවා. එතකොට ඉවරයි. දැන් නිදහසක් ලැබෙනවා. ඉතින් එහෙම බාධාවක් නැති දේවල් අයින් කරගන්න උමනාව නෑ. එහෙම දේවල් කරන්න උමනාවක් නෑ. ඒ වගේම තමන්ගේ සමහර වෙලාවට සිතෙන් නිදහස් වීම සඳහා යම් යම් දේවල් මේ අනුගමනයන් කරන්නට සිද්ධ වෙනවා. මට එක මහත්මයෙක් කියපු කතාවෙන් තමයි මම ඒක හොඳටම තේරුම් ගත්තා. ඒ ක්‍රියාවලිය ඒක හරි කියලා. ඒ මහත්මයෙක් දැන් මේ අතහැරගෙන හිත යනකොට මෙයාට මේ එක තැනකදී තමන්ගේ දරුවෝ සහ බිරිඳව අත්හැරගන්න අමාරුකමක් ඇති වෙනවා. හිර වෙනවා වගේ එකක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මාව මම අත්හැරියාම දැන් මම මාව මිය ගියාම මේගොල්ලන්ට පිළිසරණක් නැහැ. මොකද මිය යන අත්දැකීමනේ ඇති වෙන්නේ. මේ අතහැරීමේදී ඇති වෙන්නේ මිය යන අත්දැකීම. එතකොට එයා දකිනවා මම මේගොල්ලොන් අතහැරියා, මේගොල්ලන්ට පිළිසරණක් නැහැ කියලා. මැරුණත් කමන්නේ කියන මට්ටමට මං හිත හදා ගන්න වැඩපිළිවෙලක් හදන්න ඕන කියලා මේ මිනිස්සු කරලා දෙන්නේ දරුවන්ටයි මේ බිරිඳට ඇතුළු ඔක්කොටම විශාල රක්ෂණයක් දාලා. හැබැයි ලංකාවේ නෑ පිට රටක රජයේ රක්ෂණ නැත්තම් ලංකාවේ රක්ෂණ සමාගමක් නෑ අවුරුදු 10ක් යනකොට. ඒ නිසා රජයේ රක්ෂණ සමාගමේ දැම්ම ඒක නැති වෙන්නේ නැහැ. රජයේනේ තියෙනවනේ. රජයේ රක්ෂණ සමාගමෙන්ට දාලා මෙයා නැති වුණොත් මෙයාගේ වැටුප වගේ දෙගුණයක් විතර වැටුපක් හම් වෙන විදිහට දිගටම මේ ලොකු රක්ෂණයක් දාලා දැන් හිත හදාගත්තලු. දැන් මට මලත් කමන්නේ දැන් මගේ යුතුකම මම ඉෂ්ට කරලා තියෙන කියලා අන්න බලන්න හොඳ උපායක් එදුවා. හිත නිදහස් කරගන්න උපායක් එදුවා. ඉතින් සමහර අයගේ තියෙනවා පින්නතු යම් යම් බැඳී මිනිසුන්ගේ ජීවත් වීමේ බැඳීම පවා යම් යම් සීමාවන් වලට ලක් කරලා තියෙනවා. දැන් මරණයට පත් වෙන ඔන්න මෙන්න තියෙන අයගේ ගිහිල්ලා මං අහනවා ඕගොල්ලෝ මේ මරණය පිළිබඳව ඔබ කොහොමද හිතලා තිබ්බේ කියලා. මේ රටේ ඉන්න ප්‍රධාන හමුදා නිලධාරියෙක්ගේ මේ නෝන කෙනෙක් කැන්සර් එකක් හැදෙලා නැති වුණා. මං ඒ ගෙදර ගිහිල්ලා පිරිත් අනුශාසනා කළා. මං ඇහුවා ඔබගේ ජීවිතය ගැන ඔබ අදිෂ්ඨාන කරලා තිබුණේ කොයි වගේ කාලයක් හිටියොත් ඇද්ද කියලා. දරුවා පොඩ්ඩක් ලොකු වෙලා ඇවිදලා තමන්ගේ වැඩ පොඩ්ඩක් කරගන්න කාලෙ වෙනකම් මට හිටියොත් ඇති කියලාලු මං හිතට දීලා තිබ්බේ. මං ඇහුවා දැන් ඒ කාලේ හරිද? හරි කිව්වා. දැන් දරුවා හොඳට තමයි ඉස්කෝලේ යනවා, වැඩ ටික කරගන්නවා. ඉතින් මං එයා එතුමේ බොහොම කැන්සර් එකකින් පෙළෙන. ඉතින් මං පොඩ්ඩක් අදිෂ්ඨානයක් කරලා ඉස්සරහට මනස දාන්න හැදුවත් අර අදිෂ්ඨානේ දැඩි දාන්නත් බෑ. මං කිව්වා එහෙනම් ඉතින් ඕක තමයි. ඒක තමයි හැටි. දැන් බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. ශ්‍රාවකයෝ බිහි වෙලා, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙලා ශාසනය පවතිනවා දකින්න තාක්කල් මට මේ සම්බුද්ධ ශාසනය එක හදන්න ඕන, මට විරුණම් බාන්න බෑ කිව්වා. අදිෂ්ඨානයක් දුන්නා. නමුත් ඒ අදිෂ්ඨානේ කාටවත් වෙනස් කරන්න බැරි වුණා. මාරේ ඉඩ දුන්නෙත් නැහැ. අපිත් එහෙමයි පිනතුනේ. සංසාරේ සැරිසරන්නේ අපේ මනස පූර්ණත්වයට පත් වෙනතුළු, ජීවත් වෙන්නේත් මිනිස්සු මනසට පූර්ණත්වයට පත් වෙනතුළු. දැන් අර එක තාත්ත කෙනෙක් දාලා තිබිලා තියෙනවා තමන්ගේ දුව විවාහ වෙන දවස දැකලා මට මැරුණත් කමන්නේ කියලා. තේරුණානේ? එච්චරයි. ඇත්තම දුව විවාහ වෙන දවස දැක්කා. ඒක දැකලා බොහොම සතුටු වුණා. සතුටු වෙලා මංගල මේසෙ මල හාට ටැක් එකක් ඇදලා මංගල මේසෙම මල. ඊට පස්සේ අර මේ මලමාල ජෝඩුවට මානසික ආතතියකින් මගේ ළඟට ආව උපදෙස් ගන්න. මොකද ඒගොල්ලෝ ඇති වෙච්ච කම්පණය තමන්ගේ තාත්තා තමන්ගේ මංගල මේසෙ මල මා ඉතින් ඒක මොනතරම් සංවේගදායි ප්‍රශ්නයක්ද හට ගන්නවද කියලා. එතකොට නමුත් එහෙම තමයි මේ මිනිස්සුගේ හිතේ තියලා තියෙන්නේ. දැන් අපේ බණ අහන්න මා උපාසක මහත්තයෙක් හිටියා. ඒ උපාසක මහත්තය කියා හිටියා මම ඉන්දියාවේ යන්න ලෑස්ති කරලා තියෙන්නේ හාමුදුරුවනේ ලබන මාසේ මට ඉන්දියාවේ ගිහිල්ලා ඇවිල්ලා මලක් කමක් නැහැ. මාත් එක්කත් කියන හැම මිනිස්සයත් එක්කම කියනවා. ඉන්දියාවේ ගිහිල්ලා ආවා, හාමුදුරුවන්ගේ පන්සලට ආවා, ඊට පහුවෙන්ද මගේ භාවනා වැඩසටහනද ඒකටත් ආවා. ඇවිල්ලා මේ අර සතුට ඔක්කොම ප්‍රකාශ කරා. ඊට පහුවෙන්ද මලක්. දවස් 3යි. මොකද එයා දාලා තිබ්බේ? හෙයෝ ඉන්දියාවේ ගිහිල්ලා ඇවිල්ලා මලක් කමන්නේ නැහැ කියලා දාලා තිබ්බා. එච්චරයි. ඒවන මේ සංසාරයෙන් නිදහස් වෙන්නත් අපි මෙතන පූර්ණත්වයේ අවබෝධය ඇති වෙන්න ඕන. ශරීරයෙන් නිදහස් වෙන්නෙත් මිනිස්සු සෑහීමටපත් වුණාට පස්සේ. සුනාමි එද්දි හරි පින්නතුනි යම් යම් උදවියට සංඥාවල් ඇවිල්ලා ඒ ගමන ගියේ නැහැ, වැළකුණා. යම් යම් උදවිය මහා අරුම පුදුම විදියට මේ මේ නගරේ ඉඳලා මේ ගමට ඇවිල්ලා ආයි නගරයට ගිහිල්ලා තියෙනවා. හදිස්සියේම ආයි හිටිලා. මොකද අහුවෙලා මැරුණා. ඉතින් මේ විශ්ව ස්වභාවය මහා පුදුමයි පින්තුනේ. එහෙමනම් නිවන් දකින්නේ තමන්ගේ අභිමතේ පරිදි, තමන්ගේ කැමැත්ත පරිදි. තමන්ට නිවන් දකින්න හදවතින්ම ඕමනාවක් නැත්තම් කවදාවත් නිවන් දකින්නේ නැහැ. බුදු කෙනෙකුට දක්වන්නත් බෑ. එයා නිවන් දකින්න කැමති නැත්තම් දක්වන්න බෑ. ඒක බුද්ධ කාලීන සිද්ධාන්ත වලින් ඔප්පු වෙනවද නැද්ද? ඔප්පු වෙනවා නේද? ඉතින් මේ කොසල් මහරජතුමා නිවන් දක්වනවානේ. මේ කොසල් මල්ලිකාව නිවන් දක්වන්න තිබ්බ දැක්කනේ. ඒව නැත්තම් තමන්ගේ අර මසිනාව අල්ලල ඉවරලා දේවදත්ත නිවන් දක්වන නොවීට පී කියලා. ඈ තමන්ගේම ඥාතිවරයා තමත් එක්ක ඒකට හැදුන වැඩෙන එක්කෙනා පොඩ්ඩක් නපුරු ගති තිබුණත් පොඩ්ඩක් කර්මස්ථානයක් දාලා හරි බුදුහාමුදුරු කියන දඩි බණකින් හරි නිවන් දක්වන්න තිබුණා. නෑ සමහර තියෙනවා දිය කරන්න බැරි යකඩ වගේ, කළු ගල් වගේ, සුදු කරන්න බැරි අඟුරු වගේ මිනිස්සු ඉන්නවා. අඟුරු සුදු කරන්න බෑනේ, කොච්චර ගෙවා දැමුවත් අවසානයේ දක්වාම කළුයි. ඒ වගේ සමහර මිනිස්සු ඉන්නවා. ඒ මනසෙ පින්නතුනි ගන්න දෙයක් නෑ, කුසලයක් කොහෙවත් හොයා ගන්න බෑ. කොච්චර කිව්වත් වැඩන්නේ. ආන්න ඒ වගේ තැන්වලදී බුදුහාමුදුරුවෝ නිහඬ වෙනවා. මොකද අඟුරක් සුදු කරන්න බැරි බව තේරුම් ගන්නවා. සමහර අය ඉන්නවා මැණික් ගල්, රත්රන් ගුලි, ඒවා පොඩ්ඩක් උඩින් මඩ තැවරිලා තියෙන්නේ. ඒව පොඩ්ඩක් පිරිසිදු කරපු ගම අන්න රත්තරන් මතු වෙනවා, මැණික් ගල් මතු වෙනවා පින්නතුනේ. අන්න ඒ වගේ මිනිස්සු නිවන් දක්වන්න පුළුවන්. අන්න ඒ වගේ අයටයි මේ සද්ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව මේ අර වගේ අඟුරු වගේ මිනිස්සුන්ට නෙමෙයි, දොස් දකින්නම බනහන අයට නෙමෙයි, අගුණ දුර්වලකම් දකින්න අයට නෙමෙයි. අගුණ දුර්වලකම් කියලා දකින්න එයා කල්පනා කරොත් මොකක් හරි අගුණයක් හොයාගන්න පුළුවන්. අර ඇරෙන වායට හැරුණත්තරදී කියන වගේ ඕන්න හොයාගන්න පුළුවන්. ඉති පස්සේ යන්නේ. ඔච්චර අගුණ දුර්වලකම් හොයන්න පුළුවන්. ඒ නිසා අගුණ දුර්වලකම් දකින අයට නෙමෙයි, ධර්මය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සොයන අයටමයි පින්නතුන සද්ධර්ම අවබෝධ වෙන්නේ. අගුණ දුර්වලකම් කරන අයට සංසාරේ බොහොම දිගයි, දුක් බහුලයි. තමන්ගේ මේ ආධ්‍යාත්මික ගෘහය තුළ වටිනා කියන දේවල් තියෙනවා කියලා සැක හිතෙනවද? එහෙම නැත්නම් කිසිදු වටිනාකමක් නැහැ කියලා යථාබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කොටම ඔබ වාසය කරනවද? මේකේ කිසිම වටිනාකමක් නැහැ කියලා යථා අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ කරපු කෙනාට මොන සිතිවිල්ල ආවත් පින්නතුනි කිසිම අගයක් දැනෙන්නේ නැහැ. තේරුණා නේද? මොන සිතිවිල්ල ආවත් අගයක් දැනෙන්නේ නැහැ. කොච්චර රටා මේ සිතිවිලි වල හට ගන්න පුළුවන්ද? අප්‍රමාණ රටා හට ගන්න පුළුවන් පෙනතුනේ. ඒ ඔක්කුම රටාවල් මමත්වයේ පදනම් කරගෙන සකසන රටාවල්. මම මුල් වෙලා සිදුවෙන නිර්මාණ. දැන් අපි යම්කිසි තීරණයක් කරන් නිවන් දකින්න බෑ පිළිතුරු. මනසින්ම තීරණයක් කරන් නිවන් දකින්න බෑ. ඒක නෙවෙයි ගොඩාක් දෙනෙකුට වැරදිලා තියෙන්නේ. මම මෙහෙම කරනවා, හරම කරනවා, හරම ඉන්නවා, මෙහෙම බලනවා, මෙහෙම බලනවා, මෙහෙම බලනවා කියලා සංඥාවක් ගන්නවා. ඉතින් මායයා කියනවා හා හා ගණින්කෝ ගණින්කෝ සංඥාව ගණින්. ඉතින් ඒක තුල තරපෙනකොට කාලයක් ඉන්නකොට මායයා hina වෙන ඔය අරන් ඉන්න සංඥාවත් මගේ බොල කියලා කියනවා. ඈ කියලා එතකොට තමයි ඇහැරෙන්නේ. ආ දැන් ඔන්න ගෙදරකම ඉන්න දරු 10 දෙනෙක් 15 දෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ කට්ටිය. ඉතින් මේ තාත්තගේ තමයි මේ ගේ දොර ඔක්කොම. ඉතින් දරුවෝ තරහ වෙලා එක එක කාමර වලට යනවා. අරකට යනවා, මේකට යනවා. ඈ තව තමගේ කාමර ලොක් කරගෙන ඉන්නවා. එහෙම කරනවනේ දරුවෝ තරහ වුණා කරනවා. ඒ තාත්ත කියන්නේ මොකද? ඔය කාමරෙත් බොලපෝ මං අදපු කාමරයක්. ඔය කාමරෙත් මගේ කියලා කියනවා නේ. එයා ඉතින් අසන්තෝෂ නැහැ. කොයි ගහ කොයි කාමරේට කියලා හිටියත් ඉතින් මගේ ගෙදර කාමරේගෙන ඉන්නේ. ඉතින් මාරයත් එහෙමයි. මේ මාරයගේ ළමයි ලෝකේ ඉන්නේ. බුද්ධ පුත්‍රයෝ නෙවෙයි ඉන්නේ, මාර දුවරුයි මාර පුත්‍රයෝ ඉන්නේ. ඉතින් මාර දුවරු මාර පුත්‍රයෝ මාරයගේ එක එක කාමරවලට යනවා. ඒ කියන්නේ දෘෂ්ටියකට සංකල්පයකට යනවා. ගිහිල්ලා ඉතින් ඒවයි දොරවහගෙන හිටියයි කියලා හරි අඬ අඬා හිටියයි කියලා හරි hina වෙවේ හිටියයි කියලා හරි ඉතින් මාරයට ප්‍රශ්නයක් නැහැ. මාරයා හිතන්නේ ඉතින් ඔය ඉන්නේ මගේ කාමරේකනේ කියලා හිතනවා. ඉතින් මේ මායාවගේ නිදහස් වීම තමයි පින්නතුනේ වැදගත්. මායා ඔබට කතා කරන ඕන තරම්. මාර පණිවිඩ, මාර අදහස්, මාර සංකල්ප ඕන තරම් දෙනවා. සමහර අය මායාවගේ බස්සලට රැවටෙනවා. සමහර අය මායාවගේ බස පරාදේ කල්ලේනවා. සමහරලාට ඒක සිතවිල්ලක් කතා කරන වගේ ස්වරූපයකින් කතා කරන්න වෙනවා. මොළේට පණිවිඩයක් විදියට එන්නේ. ඒ පණිවිඩේ විද්‍යාත්මකව බැලුවේ නැත්තොත් ඉවරයි. මගේ තීරණ මයි කාර් මයි පෙට්‍රල් කියලා හිටියොත් එහෙම ඈ අන මට ආපු අදහසක් ඒක තමයි හරි කියලා. දැන් මට එන අදහස්ම හරි කියලා උපාදානය කරන ස්වරූපයක කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ? ඉවරයි පින්නතුනේ. ඒකට කියන්නේ මඤ්ඤමාන. මගේ මානය හරි. මඤ්ඤමානය නෙමෙයි. ඒ මඤ්ඤමානය කියන්නේ ඒකට. ඒ මගේ මානය හරි කියන එක. ඒකට කියන්නේ අත්වාදය. තමන්ගේ වාදය. අත්වාදය. ඊළඟට අපි හිතන පරවාද වලට අපි ඉඩ දෙනවා. මම මේ ආගමේ. මේ ආගමී කියලා කිව්වොත් මම පිළිගන්නවා. අහවල් පොතේ තිබුණයි කිව්වොත් පිළිගන්නවා. දැන් ඉස්සර තිබුණු මේ සිද්ධියක් තමයි මේ මොනවා හරි දෙයක් කිව්වහම මොන පොතේද ඕව තියෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ පොතේ තියෙනවා නම් හරි. ඒක මිනිස්සුගේ තීරණයයි. එතකොට අපිත් එහෙමයිනේ. මොනවා හරි කියනවා බුදුහාමුදුරුවෝ කොයි බහරි තැනක කියලා තියෙනවා කියලා පාලිපදෙත් කිව්ව ගමන් හරි ඒක ඕකේ වෙනවා. පාලිපදේ නැත්තම් ඕකේ වෙන්නේ නැහැ. මිනිසුන්ට පාලි තේරෙන්නේ නැහැ. මිනිසුන්ට කියන්න තියෙන්නේ මේ සංඥාව අනිත්‍යයි කියලා දේශනා කරලා තියෙන ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා කියලා කිව්වත් ඇති. මොකද මිනිහා දන්නේ නැහැනේ ආකාසත්තාච බුම්මට්ටා කියන්නේ මොකද කියලා. අර ටෙනිසන් කුරේ මහත්තයා කිව්වා වගේ අර කියලා තියෙන්නේ හරම්මස් කන්න එපා කියලා. කොහොමද කියලා තියෙන ආකාසත්තාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා කියලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද තේරුම? හරම්මස් කන්න එපා කියලා එකෙන් කියවෙන්නේ. කිව්වාම හරි මිනිස්සුගේ තේරුමක් නැහැ. හැබැයි පිළිගන්නවා. නේද? අර එක හාමුදුරු කෙනෙක් කිව්වා වගේ රක්වාන පැත්තේ නේද? ඇයිස පිළිගත්තම තේ පත්ති පත්තා අමතම් විකයිය කියලකිව්වහම පිළිගත්තම තේ පාත්තියක් දෙකක් කරගත්තර ගමන්න ආමන්තර වීදමට කියලා. හරි හරි දේවල් මිනිස්සු තියෙන ඉති අර ඒ වගේ මෝඩ පිළිගැනීම් ක්‍රමවේදයකට යන්න එපා. පොතේ තිබුණ නිසා, පරම්පරාවෙන් ආ නිසා, ආගමේ තියෙන නිසා එහෙම නෙමෙයි. පොඩ්ඩක් සවිඥානක මිනිස්සෙක් හැටියට බලන්න. කෙනෙක් විහිළුවට වුණත් තිත්ත රස දෙයක් අපිට පැණි රසයි කියලා කවන්න පුළුවන්. ඈ දවසක් අර කැලාවක් බලන්න ගිය වෙලාවක ඒක ගියපු අර ගයිඩ් වගේ කොල්ලෙක් හිටියා. රසගින්ද වැලක් කඩලා අරගෙන කිව්වා මේ 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 කැලේ තියෙන රසගින්ද පුදුම පැණි රසක් තියෙනවා කියලා ඔප්පු කරා. ඉතින් ඔක්කොම අර කෑලි කප කටේ දාගෙන රසගින්ද කෑවා. කාලේ වෙරෙලා දැන් මේගොල්ලෝ ඉතින් අර තිත්තයිනේ, අධික තිත්තයි. මේගොල්ලෝ ඉතින් මේ කෙල ගහනවා. මේ කරනකොට කිව්වා මොන රටේද රසගින්ද රසගින්ද පැණි රස කියලා ඇහුවා. මොන රටේද මේ රසගින්ද වැනි රස ඔබ තිත්තයි තමයි කියලා. ඉතින් අර ඒ වගේ කෙනෙකුට බලන්න එයා දක්ෂ වුණානේ. පොඩි පොඩි කෑලි කරලා ඔක්කොගෙම මේක හප්පවන්න එයා දක්ෂ වුණා. මේක පැහැරයි කියලා. ඉතින් මෙන්න හැපුවා. අන්න ඒ වගේ පින්නතුනේ සමහර දේවල් පිළිබඳව නුවණින් බැලුවේ නැති වුණොත්, ඒක නුවණින් ගත්තේ නැති වුණොත් එහෙම දේවල් එනවා. ඒසා හොඳටම හේතු ප්‍රත්‍ය හැම මොහොතකම බලන්න පිනතුනේ. තමන්ගේ ගැලවීම තමන් හදාගන්න තමන්ට කිසි කෙනෙක් පිට නැහැ කියලා තමන් තේරුම් ගන්න. තමන් විශේෂයෙන් සතර අපාය ඉක්මවපු ජාති ජරා ව්‍යාධි මරණ ඉක්මවපු කෙනෙක්ද කියලා හැමතිස්සෙම වග බලා ගන්න. ඉක්මවලද ඉන්නේ නැද්ද ඉන්නේ? ඒක තමන්ගේ පපුවට දැනෙනවා. තමන් ජාති ජරා ව්‍යාධි මරණවල අපායන්වල සතර අපායන් ඉක්මවලද ඉන්නේ නැද්ද කියලා තමන්ට පේනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තියෙනවා නම් ඉතින් සතර අපාය යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැත්තම් සතර අපායි නිදහස්ය. ඒ කියන්නේ මේ මම මගේ ආත්මය කියන ගන්න ස්වභාවයේ තියෙනවද කියලා බලන්න. හොඳට තියෙනවා නම් ලිහිල් කරන්න, දිය කරන්න, වාෂ්ප කළ හරින්න ඒක. ධර්මයේ පිළිබඳව මේක නෙමේ මාර්ගයේ වෙන මාර්ගයක් තියෙනවා, අර මාර්ගයේ මේ මාර්ගයේ ඔස්සේ ඔහේ වෙහේ මෙහි ඔක්කොම දුවන්නේ පිළිබඳව පින්නතුනේ. මේ සැකය නිසා ගමන පැහැදිලි නැති නිසානේ අපිට අවමකට ගිහිල්ලා අපිට හරියටම නිශ්චිතවම අපි යන කඩේ අපි දන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? අපි මේ මත ඔඹ ඇවිදිනවා. ඇවිදිනකොට පාරේ ඉන්න කෙනාගේට බලාගෙන ඉද්දි යාට පේනවා මෙයා දැනගෙන යන්නේ, මෙයා නොදැනගෙන යන්නේ කියලා. හොඳට පේනවා දැනගෙන යන කෙනා ඍජුව යන්නේ, මේම ගලක් සූස් ගලා යනවා යදාල තැනට. නොදැනගෙන අර බෝඩ් එකත් බලනවා, මේ බෝඩ් එකත් බලනවා, සැලකිලිමත් වෙනවා, ඔළුවට කල්පනා කරනවා, ආයෙ හරිනවා. හොඳට බලන්න නිකන්. ඕගොල්ලන්ටත් ඇත්තටත් වෙලා ඇති, මටත් වෙලා තියෙනවා. ඇත්තටත් බලනවා. එතකොට වටපිටා ඉන්න අර සාමාන්‍ය නාට්‍යාමිල එහෙම නැත්නම් පික්පොකට් කාරයෙක් වුණොත් දැනගන්නවා මේ මිනිස්සේ පාර දැනගෙන යන කෙනෙක්, එහෙම නැත්නම් නොදැන යන කෙනෙක්. දන්නේ නැතුව වගේ යන කෙනෙක් හිටියොත් එහෙම පාර වරද්දලා හරි වැඩක් කරනවා ඒ පිටකොටුවේ වගේ තැන්වල. ඔන්න බලන්න වෙනස්තුනේ මේ ධර්මයේ දන්නේ නැති තැන තමන් හරියට මාවත දන්නේ නැති ගම තමයි විචිකිච්ඡාව කියන්නේ. ඒ විචිකිච්ඡා හට ගන්න. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහාණයෙන් තමයි පින්නතුනේ විචිකිච්ඡා නැති වෙන්නේ. එහෙම නැතුව මේ මග හරි කියලා පිළිගත්තයි කියලා හරියන්නේ නැහැ. මේ මග හරි කියලා පිළිගත්තයි කියලා හරියන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරපු දන පින්නතුනේ ලෝභ දේශ මොහ අයින් වෙනවා. එයා ළඟ ද්වේෂය නැහැ පින්නතුනේ. සක්කාය දිට්ඨිය අයින් වෙනකොට ලෝභ දේශ මොහ නැහැ. ද්වේෂයෙන් ධර්මය උපාදානය වෙන්නේ නැහැ. ඔය මම ද්වේෂ කරමින් මහා රණ්ඩු සරවල් ඇති කරගෙන මින් කටයුතු කරන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක්.
ජය සහගතව අනිත් අයට දොස් කියන්නේ නෑ. සීලබ්බත පරාමාසයාට නෑ පිනුතුනේ. ඒ කියන්නේ එයා මාවත හරියට දන්නවා, එක එක මාවත් පිළිබඳව තියෙන අද්භූත විශ්වාසය ළඟ නෑ. හරම කළාම නිවන් දකින්න පුළුවන්, මෙහෙම කරාම නිවන් දකින්න පුළුවන් කියේ. එහෙම නිකන් රැවටෙන ස්වභාවයක් නෑ. එයා ඒකාන්ත වශයෙන් දන්නවා මෙන්න මේ පංච උපාදානස්කන්ධේ දුරු කිරීම, ක්ෂය කිරීම පිළිබඳව අනුගමනය කිරීම සහ මේ තමයි ලෝකය, මේ ලෝකයේ දුක හැදෙන විදිය, මේ ලෝකයේ දුක නිරෝධ වෙන විදිය, මේ නිරෝධ වෙන මාර්ගය කියලා චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මනාකොට පැහැදිලි වෙනවා. ඒ නිසා යාට සීලබ්බත පරාමාස නැහැ පින්නතුනේ. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ මේ ඒක හරි භයානක දෙයක් පින්නතුනේ. සීලබ්බත පරාමාස කියන්නේ මිනිස්සයාව දැඩි පීඩනයකට ලක් කරන දෙයක්, ශාල ආතතියකට ලක් කරන දෙයක් වෙනතුනේ. මේක එක ආගමෙන් ආගමට සීලබ්බත පරාමාස වෙනස්. හැම ආගමකටම සීලබ්බත පරාමාස තියෙනවා. තේරුණානේ? දැන් ගොඩාක් බෞද්ධයෝ භික්ෂුන් වහන්සේලා හවසට 12න් පස්සේ සිල් ගත්තාම 12න් පස්සේ දානේ වළඳන්න හොඳ නැහැ කියන එක අරගෙන තියෙන්නේ විනයක් හැටියටද සීලබ්බත පරාමාසයක් හැටියටද කියලා බලන්න. සීලබ්බත පරාමාසයක් හැටියට අරන් තියෙන්නේ. ඔය ඈත අපේ ගම්මානවල එහෙම මේ ලොකු ප්‍රශ්න වෙලා ඔය රැට කෑම පිළිබඳව හාමුදුරුවෝ සමහර බෙල්ල වෙල්ලාගෙන තියෙනවා. ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ට වෙන කිසි දෙයක් නෙමෙයි වරද බවට පත් වෙන්නේ රැට කෑවොත්. මේ බොඩි උන්නාන්සලා කේතලේ බත් උයාගෙන කනවා අහුවෙලා ඒ උන්නාන්සලාට ගාලා ඉතින් අර ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් බෙල්ල වැල්ලාගෙන මලා ඒක අහුවෙලා. මොකද හාමුදුරුවෝ ඒ තරම් දැඩි කියලා දන්නවා. ඒ හාමුදුරුවෝ සිවුරු වලවල යවන්න තරමට ඒ හාමුදුරුවෝ දරුණු වෙනවා. මොකද මොකද වරද? රැට කෑම. රැට කෑම. අපිත් පොඩි කාලේ පිරිවෙන් යන කාලේ මේ හිටියා. ඉතින් අපිටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා. ඉතින් අපිටත් හැයන්න බඩි කිනි වෙනවා. මේ මේ වෙනවා. ඉතින් ඒ පන්සලේ හිටියා හොඳ වෙලාවට. ඉතින් බොහාරි කියලා මිනිහ එක්කෝක මුස්ලිම් මිනිස්සේ පන්සලේ ආරක මිනිහා ඉතින් මොනවා හරි යුවල කරලා ෂොපින් බෑග් එකක දාලා ජනෙලින් දාලා යනවා. ඉතින් අපිට ඒක නිකන් පරිප්පුවකු සම්බෝලෙකු එක්ක පොඩි බත් ටිකක් ජනෙලෙන් හම්බුනාම ඉතින් රාත්‍රියේ 10ට හරි කවන්නේ අවදි වෙලා කට්ටිය ටික එකතු වෙලා ඉතින් අර ෂොපින් බෑග් එකේ තියෙන එක කනවා. මහලුගුවට ලස්සන්ට මේ පැක් කළා හරේ මේ නෙමෙයි ෂොපින් බෑග් එකේ එන්නේ. නිකම්ම ෂොපින් බෑග් එකට බත් ටික දාලා සම්බෝල ටික දාලා අමාරලට ෂොපින් බෑග් එකටම හොදිත් දාලා එවන්නේ. ඉතින් ඒක ඉතින් අපිට හරි රසවත්. ඉතින් එහෙම තමයි හොරා කෑම. සමහර පිරිවෙන්වල මේ ගාඩ් එක දාගෙන නිකන් ලොකු සංග්‍රාමයක් දෙනවා වගේ තමයි දායකයන්ට හොරෙන් අපි උයන්නේ. ඔයලා ඉතින් පොඩි හාමුදුරන්ට කන්න දෙන්නේ පිරිවෙනේ. නැත්තම් පොඩි හාමුදුරන්ට හරි අමාරුයිනේ. චූටි පොඩි පොඩි අයට ඉතින් බඩිකිනින් ඉන්න අමාරුයිනේ. ඒගොල්ලෝ අඬනවා. එහෙම නැත්තම් බඩිකිනි වුණාම සාමාන්‍ය අවුරුදු 12 ඉඳලා ඉන්නවනේ. අවුරුදු 10 12 දැන් අපිත් හිටියේ ඉතින් අවුරුදු 10 12 වගේ කාලේනේ. ඉතින් මේ ඒ තත්ත්වයන් ඉතින් මොනවද මේ ඇතිලා තියෙන්නේ? ඉතින් ප්‍රඥාව දිනු කර ගැනීමේ නොහැකියාව නිසා විවිධ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා සමාජය තුළ. ප්‍රඥාවන්ත විය යුතුයි. ප්‍රඥාවන්ත විය යුතුයි. දැන් ඉර අවරට යෑම කොතනින්ද කියන එක දැන් සාමාන්‍යයෙන් ඔබ වුණත් ඉර අවරට යනවා කියන්නේ මේ ඉර මුදුනේ නෙමෙයි. ඉර අවරට යනවා කියන්නේ නැතනින් අර බස්නාහිරින් පල්ලෙහාට යන එක. බුදු කෙනෙක්ගේ මගේ නිගමනය මා දක්නා පරිදි ඉර අවරට යෑම බස්නාහිරින් තමයි අනුමත කරේ. මොකද බුදුහාමුදුරන්ට අවශ්‍ය කරේ රාත්‍රී පිණ්ඩපාතය යන්නේ නැති එක වළක්වන්න. බුදුහාමුදුරන්ට අවශ්‍ය කරේ නැහැ මේ එළිය තියෙන කාලේ. බුදුහාමුදුරෝ ඒකට උදාහරණ මේ කාරණා දැක්ුවා. රාත්‍රී පිණ්ඩපාතේ වැඩිීමේදී සිදුවෙන කාරණා ඒ තමයි ඉඳුල් වළං වදිනවා ඇඟට. ඊට පස්සේ මිනිස්සු බය වෙනවා. ඒ වගේම මේ හොරුයි කියලා අල්ලගෙන ගහනවා. ඒ වගේම සර්පයෝ එහෙම දෂ්ට කරනවා, සතුන්ගේ පහර වලට ලක් වෙනවා. ඊට පස්සේ විවිධ චෝදනා ඇති වෙනවා. ওই වගේ දේවල් ටිකක් තමයි බුදුහාමුදුරු මේ ලක් කරේ නතර කරන්න. එහෙම නැත්නම් මේ දවල් කාලේ නෙමෙයි. ඕක කිව්වයි කියලා ඉවරලා බෞද්ධයානාලිකාවේ එක අපේම දායකත්වයේ දරපු මහා දුෂ්ට උපාසකම්ම ගෙනෙන්න ගිහිල්ලා අර අපේ ඒ කාලේ දරණාගම හාමුදුරන්ටද කොහෙද කම්ප්ලේන් කළා. මට දේශනා කාලයක් වුණ නැති කරා. යාමයි දායකත්වයේ දැක්කුවේ ඒගොල්ලොමයි. ඒ දුෂ්ට ගෑණීම ගිහිල්ලා කිව්වා අර හාමුදුරන්ට අර කෙලෙරලා නැති කරලා දැම. ඉතින් ඒ ගෑණිට බොහොම ලොකු ආනිසංසයක් හම්බ වෙනවා ඒකෙන්. ඔහු විද්‍යාත්මක ඒක තේරුම් ගන්න එපයි. කාගේ මට මේ ඌමනාවකට කියන දෙයක් නෙමෙයි කිව්වේ. එහෙමනම් ඒ ගෑනු ගැන රැට නොකා ඉන්න ඕනේ කියුවේ කියලා. ඈ දැන් මේ රැට කන එකද නොකා ඉන්න එකද දවසට එක වේලක් කෑවහමත් ඇති විවේකීව ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒ වගේම ලෙඩ රෝග අසර ඉපදින කට්ටිය මේ ට ගිලන් අයට ඒ ආහාර ගැනීම පහසුවද දහමේ ධර්මයේ ලබා දීලා තියෙනවා පින්තුනේ. එතකොට බුදුහාමුදුරන්ට කිසි වෙලාවක මේව සීලබ්බත පරාමාස කරන්න උවමනාවක් තිබෙන්නේ නැහැ. මේවා තමයි අපිට විනයක් අවශ්‍යයි. දැන් සද්ධර්ම මාර්ගය කියලා ඔය ගොඩනගාගත්ත සමහර භික්ෂූන් වහන්සේලා ටිකක් ඒගොල්ලන්ගේ මහා පූර්ණ මේ මානසික නිදහසක් ලැබුවයි කියලා ඒගොල්ලන්ට ඕන දෙයක් හිතන්න කරන්න එහෙමත් හොඳ නැහැ. අපි මිනිස්සුවේ හැටියට යම් විනයක් තියෙන්න ඕන. මනුස්සය හැටියට යම් විනයක අපි ඉන්න ඕන. ඒක මේ සීලබ්බත පරාමාස වෙන්න ඕනේ. ඒක නිකාට දොස් නගා ගන්න, ගහ බැන ගන්න කරන්න ඕන දෙයක් නෙමෙයි. අර අපහැදුනන්ගේ පැහැදීම වෙනස, පැහැදුනන්ගේ පැහැදීම වර්ධනය වෙන වෙනස විනයක් තියෙන්න ඕන මනුස්සයෙක් තුළ. නමුත් ඒවා තුළ වෛරය උපද්දවා ගන්න, සටන් කරන්න, කෝලහල කරගන්න, රණ්ඩු සරුවල් කරගන්නට උගන්වන්නේ නෑ බුදුහාමුදුරුවෝ. ඒ වගේම සීලබ්බත පරාමාස වෙලා ඒවයි තුළ ජීවත් වෙන්නට උගන්වන්නේත් නෑ. ඉතින් අපි බලන්න ඕන අපගේ ඒ මොනෑම් පද්ධතියන් වල හරි ඉඳලා මරණින් පස්සේ මොකද්ද ආත්මය කියලා. මේ ගොඩාක් ආගම් තියෙනවා තමයි. ඒ වුණාට ගොඩාක් ඒ ආගම් වලින් මිනිස්සු සුගතියට යවනවට වැඩිය දුගතියට යවන්නේ. ගොඩාක් ආගම් වලින් ගොඩාක් මිනිස්සු අදහලා සුගතියට නෙමෙයි යන දුගතියට. බොහෝම කලාතුරකින් ඥානවන්තයෙක් තමයි පින්නතුනේ ඔය ඕන මාගමකින් සුගතියට එන. ඒක නිසා සම්බුද්ධ වචනේ ඇත්ත නියපිටට ගත්ත වැලි වගේ කොටසක් සසරින් ගොඩ වෙනවා. නැවතීම් මේ නැවතත් මේ සුගතියේ ඉඳලා සුගතියට එනවා. අනිත් ඔක්කෝම අපාය ගෙදර වැනී කොහේ හරි තිරිසන් සතෙක් හරි තිරිසන් අපාය හරි පෙරේත අපාය හරි නේද? අනිත් අනිත් තව අපාය නිකායන් ගොඩාක් තියෙනවනේ. ඔය එහෙකට යනවා. ඒක වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබ ඇවිල්ලා ඉන්නේ අන්නේ සුගතිය ගොඩනගා ගන්න ඉන්නේ. ඒ නිසා අපේ සුගතිය කාටවත් වහන්න දෙන්නේ නැතුව අපේ සුගතිය අපි හදා ගන්න ඕන. සමහර වෙලාවට අපි අපායට යවන්න හදනව වෙන්න පුළුවන්. gedara ඉන්න කෙනෙක් හරි, ඥාති කෙනෙක් හරි, අල්ලපු gedara මිනිස්සෙක් හරි නේද? අපි තුළ අපායක් හදන්න උත්සාහ කරනව වෙන්න පුළුවන්. අපි මොකද කරන්න ඕන? ඒ මිනිස්සේ බලාපොරොත්තු වෙන අපාය අපි තුළ අපි හදාගන්නේ නැතුව කටයුතු කරන්න ඕන. අපි වගකීමක් තියෙන කොහොමත් එහෙමනේ මේ සමාජයේ. තමන්ගේ ගෙදර දිව්‍ය ලෝකයක් වෙනවට කැමති නෑනේ. අපායක් වෙනවට කැමති. තවත් කෙනෙක්ගේ දියුණුව, තවත් කෙනෙක්ගේ ලස්සන, තවත් කෙනෙක්ගේ සතුට, තවත් කෙනෙක්ගේ මේ ප්‍රබෝධය දකින්න කැමති නෑ. තමන් අභිභවා යන්න, තමන් ඉක්මවා යන්නට මිනිස්සු දකින්න කැමති නෑ. බොහොම කාරුණික දුර්ලභ හිතක් විතරයි කෙනෙක්ගේ යහපත දකින්නට කැමති. දැනනනේ. ඒක මාත්මෙක් දවසක් මට කිව්වා, "හඳුරෝනේ ඔය වාහනවලට ඒ මේ ඇලිලා ඉන්න එපා නිකන් ඕවා මේ වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ ඕවා අතහරින්න" කියලා මට බණක් කිව්වා. මං කිව්වා, "ඔව් අපේ මාත්‍ය මම මේක විකුල්ල මේ මේ තව තියෙනවා මේ එමේ අපිට මේ භාවනා යෝගීන්ට ඉන්න ස්ථානයක් මේ ඉඩම් කෑල්ලක් ගන්නයි හදන්නේ කියලා මං කිව්වා." ආ මහත්මයා ඉතින් එහෙම කියලා ඉරලා මේ නියලුණා. නේද උනාට පස්සේ දවස් කීපයකට පස්සේ මිනිහ ආයි ඩග් ගාලා කෝල් එකක් කරාම මට කියනවා මේ මං එදා ඒ කියපු එක වැරදි වෙන්නේ නැති හාමුදුරනේ කියලා කිව්වා මම ඔයයි නෑ මගේ කාර් එක උඩට මේ කොස් ගෙඩියක් වැටුණා කිව්වා හෑ කොස් ගෙඩියද පොල් ගෙඩියද මොකද්ද මං දන්නේ වැටුණා කියලා කිව්වා මම කිව්වා සම්පූර්ණ කාර් එක තැළුණා කිව්වා තේරෙනනේ හෑ ඉතින් එයාගේ මේ වෑන් වෑන් එකක් මොකද වෑන් රථයක් ඉතින් එයාගේ ඒක තැලියා පොන්නේ තැලියා ගිහිල්ලා වීදුරු කැඩිලා ගිහිල්ලා ඒක වැටිලා එයාට ටක් ගාලා මතක් වුණා මං හාමුදුරුවන්ගේ වාරේට වේව කිව්වා හිටපහුවෙද්ද මට කොස් ගෙඩියක් වැටුණා කියලා ඉතින් කර්ම විපාක එහෙම දේවල් සමහරලාට වෙනවා මොකද අර නරක චේතනාව පිහිටවලා කෙනෙක්ගේ යහපතට හරි කෙනෙක්ගේ කැමැත්තට හරි එහෙම වුණොත් ඒක එහෙම වෙන්න පුළුවන් ඉතින් මිනිස්සු ඒක තේරුම් ගන්න ඕනේ. ඒක සරල දෙයක්. දැන් අපි කෑම කන්න ගියත් මේසෙකට අපි ඇත්තටම අනිත් කෙනාට අපිට කියන්න බෑනේ ඔයා සෑන්ඩ්විචස් කන්න එපා. ඔයා කන්න ඕන කඩල. ඈ ඔයා කන්න ඕන කට්ලට්. ඈ ඔයා එහෙම කියනවද අපි? ඈ බබාලට හරි කියනවද? පුතා ඔයා කන්න ඕන බනිස්. ඔයා කන්න ඕන කිඹුල බනිස් කියලා කියනවද? නෑ අපිනේ ඒගොල්ලන්ගෙන් අහන්නේ මොකද්ද කෙරෙන්න ඕන මොනවද කන්නේ කියලා. අපි ගෙදරම මිනිස්සෙක් ආවම ඔයා බොන්න ඕන දැන් ටී. තේ බොන්න ඕන අපේ ගම්වල වගේ. අනිවාර්යෙන් තේ බොන්න ඕන. සීනි අමාරු වැදෙලා මැරෙනවා. තේ බිව්වේ නැති වුණොත් මේ සම්බන්ධතාවය නැති කෙනෙක් හැටියට සැලකන්නේ. තේ තේ නිකන් උගුරේ ගාලා හරි විසි කරන්න හරි ඕන. ඈ ඒක තමයි සම්ප්‍රදාය. කොහේ හරි තියෙන ජරා දේවල් ටිකක් ගෙනල්ලා වක්කල සම්බල අර කහපාටට කොහොම හරි දෙනවා. කාට පාටට. ඈ ඒක වොන්න ඕන ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට මේ මිනිස්සුයෙකුට කියන්න බෑ ලයික් එක චොයිස් එක. මේ මිනිස්සෙට ඒකේ මේ මිනිස්සයාගේ දෙයක් ඒක මිනිස්සයා ඒක මොන තත්ත්වයකින් පරිහරණය කරනවද කියලා මේ මිනිස්සයාගේ චේතනාන්විත භාවය තමයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සෙක්ව ජීවිතේ තියෙන ඒ ලයික් එක හරහා ගිහිල්ලම තමයි මේ මිනිස්සයෝ යම් ආදීනවයන් ලෝකේ දකලා ඒව අතහරින්නේ. ඒ වගේම අතහැරපු කෙනෙක් ඊට පස්සේ ඒව භාවිතා කරන්නේ කොයි විදියටද කියලා මේ අතහැරපු නැති කෙනාට මීටර් නැහැ. ඒක කොයි විදියටද අල්ලලා ඉන්නේ කියලා. දෙයාකාරයකට අල්ලනෝනේ. පූසා මීයෝ අල්ලනෝ වගේ අල්ලනෝ, පූසා පූස් පැටව අල්ලනෝ වගේ අල්ලනෝ. දැන් පූසා පූස් පැටව අල්ලනෝ ජීවිත හානි නැහැ. දැන් පූසා මීයෝ අල්ලනෝ ජීවිත හානි තියෙනවා. අන්න ඒ වගේ දැඩි උපාදානය සහ දැඩි උපාදානයෙන් තොරව වාසය කිරීම. දැන් බුදුහාමුදුරුවෝ මැණිපුටුවල වාඩි වුණයි කියලා උන්වහන්සේට මාන්න උද්දච්ච ආරව මේ ඔක්කොම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. තේරුණාද? දැඩි ලෝභ ද්වේෂ මොහ මහා තණ්හා මේ පහළ වෙන්නේ නැහැ පොඩි දේවල් වලට මේ බුදුහාමුදුරුවන්ට. නමුත් පුතජනෙකුට මැණිපුටුවක් අම්මුණොත් මිනිහා කල්පනා කරා නේද? මිනිහට නිින්ද යන්න නැතුව තියයි මිනිහා ඔක කොහොමද කියලා බලයි ඔකට. ඉතින් මේ පූජ කරපු පුටුව බුදුහාමුදුර අරන් ගිහිල්ලා නැහැනේ. දැන් ලංකාවට ආව පූජ කරලා තියෙනවනේ නේද අර. ඒ පුටුව බුදුහාමුදුරන්ට පූජ කරාම ඒ පුටුව මේ කැලණි චෛත්‍යයේ තියලා මොනවද එහෙම දාගැප් කරා කියලා කොහමරි තියෙනවා. ඉතින් ඔක්කොම ටික අපේම වහලා තියෙන මිනිසුන දකින්නේ නැහැ. තියෙනවද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ දැන්. ඒ ඩිංගක් හරි කවුලක්වත් තියලා තියපියකො බලන්න මේ අනාගතයේදී හරිද? තියෙන එකක් සිදුරකින් හරි බලන්න පොඩි මේ දැන් කාචවත් තියෙනවනේ මේ. ඇයි මෙහෙම මැටි ගොඩවල් ගහලා වහලා දාන්නේ? ඒ ඉස්සර ක්‍රමය. ඉස්සර ක්‍රමය වහලා දැම්ම මේක හතුරු ගනි. හරි මේ කියලා මහා පස්කොඩවල් වලින් වහන එක තමයි කරේ යුදමේ තත්ත්වයන් වලින්. එහෙමේ තියෙන දැනුත් ඔය රටවල් වල මතු කරගන්න ඒවා විශාල පස්කඳු වලින් ඒව වහලා දැම්ම ඉක්මනින්ම මේ හානි කරයි කියලා අනාගතයට හරි ගන්න. ඉතින් පින්නතුනේ ඔන්න ඔය ආකාරයෙන් අපි තේරුම් ගත යුතු, හාත්පස තේරුම් ගත යුතු ධර්මයක් තියෙනවා. ඒ නිසා මේ ධර්මයට ලෝකේ අපිට නිර්වචනයක් දෙන්න බෑ, ආකාරයක් දෙන්න බෑ, ආකල්පයක් දෙන්න බෑ, දෘෂ්ටියක් දෙන්න බෑ. ධර්මය ඒ තරම් විශිෂ්ටයි. එනිසා ඔබ විශිෂ්ට ඥානයෙන්ම අවබෝධ කරගත යුතුයි කියලා කල්පනා කරන්න ඕන. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දිනෙහි ධර්ම දේශනා හා ගිලම්පස දායකත්වයේ ධර්මින් කටයුතු කරන හේ චන්ද්‍රාවතී ගුණතිලක පින්වත් මහත්මියට තුන්වංගේ දිව්‍යංගයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමිගේ අරමුණ බවට පත්වන්නේ මෙම මාස 25 වන දින යෙදී තිබෙන එතුමිගේ උපන්දිනය නිවති කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලාපොරොත්තුෙන් දායකත්වයේ දැක්වීම, ඒ වගේම දැනට රෝගාතුරව සිටින මෑණියන් වන චාලට් අල්විස් පින්වත් මාතාවටත්, ඒ වගේම උෂාන් හානිතේරයි පොන්ජි පුතුණුවන්ටත් දීනේ දත්තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මීට වසර 5කට පෙර අපාතරයෙන් සමුගත් පියාණන් වන එච්.එම්. ගුණතිලක පින්වත් පියාණන් වහන්සේටත්, පියාණන් වහන්සේට අර්ථත් ඒ වගේම වංශ පරම්පරාගත පින්බලාපොරොත්තු වන යම් තාක් ඥාතීන් සිටිනවන ඒ හැම දෙනාටම සංසාරේ සුගති ගාමීත්වය ලබන්නට මේ පුන් අනුමෝදන් වේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, අප සෑම සියලු දෙනාටමත්, ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය උදෙසා මේ සද්ධර්ම දේශනා නිසංස බලය හේතු වාසනා වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවල් සියල්ල චන්ද්‍රාවති ගුණතිලක චන්ද්‍රකාන්ති ගුණතිලක පින්වත් මෙතිනේගේ සියලු බලාපොරොත්තු එලෙසම සඵල සිද්ධ කරගන්න තුරුණුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙස් විදෙස්සේ ඉන්න ඕනෑම කෙනෙකුට ඉරිදා සහගාරවාද දිනයන්වල දායකත්වයන් ලබා ගැනීම සඳහා කතා කරන්න පුළුවන්කම තියෙනවා. 071-566-555 බිංදුව කියන අංකයට කතා කරලා දායකත්වයන් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කරපු මේ ස්ථානයේ පින්නතුන්ටත්, ඒ වගේම ලෝකවාසී හැම දෙනාටමත් මහා සද්ධර්ම අවබෝධය සරසා ගන්නට හේතු වාසනා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.